කතාව අපිට කියන්න තියෙන්නේ. කාටද දන්නේ මුල්ම අට කතාව තියෙන්නේ. ප්‍රථම අධ්‍යයනයේ අපි කිව්වනේ ඒකේ අපිට අටුවාවේ විස්තරේ තියෙනවා. තැන බලාගෙන නේද 90 පිටුවේ
දෙවෙනි පරිච්ඡේදය.
ඒකට දැන් අපි හිටපු තැනත් පොඩ්ඩක් මතක කරගෙනම ගියොත් නේද?
එහෙමයි.
දැන් අපි ධානයේ ධානයේ සම්බන්ධව භාග්‍යතුන් වහන්සේ ප්‍රථම ධානයේ ගැන දේශනා කරපු පාඩේ තියෙනවානේ. ඒ පාඩේ මුලින්ම විස්තර කරගත්තා විවිච්ඡේව කාමේහි කියන පදේ අර්ථයනේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන පාඩය. ඉතින් ඒකේ තේරුම තමයි දැන් බලාගෙන යන්න
තියෙන්නේ. මීඩියා ලෑස්ති නැහැ. අවසරයෙන් විවිච්ඡ අකුසලේහි ධම්මේහිති කිලේශකාමේහි සබ්බා කුසලේහි වා විවිච්ඡාති අත්තෝ යුජ්ජති. විවිච්ඡ අකුසලේහි ධම්මේහි ඉති විවිච්ඡ අකුසලේහි ධම්මේහි යනුවෙන් කිලේශකාමේහි වා ක්ලේශකාමයන් කෙරෙන් හෝ සබ්බා කුසලේහි වා සියලු අකුසල ධර්මයන් කෙරෙන් හෝ විවිච්ඡ ඉති වෙන්ව යයි යන අත්තෝ යුජ්ජති යන අර්ථය යෙදෙන්නේය. තේන චිත්ත විවේකෝ වුත්තෝ හෝති. තේන මේ විවිච්ච අකුසලේහි ධම්මේහි යන මෙයින් චිත්ත විවේකෝ චිත්ත විවේකය වුත්තෝ හෝති කියන ලද්දේ වෙයි. පුරිමේන චෙත්ත වත්තුකාමේහි විවේක වචනතෝ ඒව කාමසුඛ පරිච්ඡාගෝ.
චිත්ත
චෙත්ත මෙහි පුරිමේන මේ
මුල් කාය විවේක පදයෙන්
පදයේ විවේක වචනතෝ විවේක යන වචනයෙන් වත්තුකාමේහි වස්තුකාමයන් ගෙන් වස්තුකාමේහි යේව වස්තුකාමයන් ගෙන්ම කාමසුඛ පරිච්ඡාගෝ. කාමසුඛ පරිච්ඡාගය කියන ලද්දේ වෙයි. ဒုတိယේන සනසමේ විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි කියන එක දෙක නේද මේ?
මෙතනදී කියන්නේ නම් කාය විවේකෝ කාය විවේකේන පුරිමේන කියන කේ අර්ථය කියන්නේ
එහෙම.
කාය විවේකයෙන්
එහෙම.
ඔව්. ප්‍රථම කාය විවේක වචනයෙන්
එහෙම.
වත්තු කාමේහි විවේක වචනතෝ
එහෙම.
වත්තු කාමයන්ගෙන් වෙන්වීම කීමෙන්.
කීමෙන් කාමසුඛ පරිච්ඡාගෝ උත්තෝසි
කියන්නේ අත්හැරීම කියන
කියන ලද්දේ වෙයි. ဒုတိယේන
දෙවන චිත්ත විවේකයෙන්
චිත්ත විවේකයෙන් දෙවන චිත්ත විවේක යන වචනයේ ဒုတိယේන විවේක වචනතෝ දෙවනි චිත්ත විවේක යන වචනයෙන් කිලේශකාමේහි ක්ලේශකාමයන් කෙරෙන් වෙන්වි නෙක්ඛම්ම සුඛ පරිග්ගහෝ විභාවිතෝ හෝති. නෙක්ඛම්ම සුඛ පරිග්‍රහය විභාවිත ප්‍රකාශ කරන ලද්දේ වෙයි. එවං වත්තුකාම කිලේශකාම විවේක වචනතෝ ඒව ච ඒතේසම් පඨමේන සංකිලේශ වත්තු පහණං. එවං මෙසේ වත්තුකාම කිලේශකාම විවේක වචනතෝ ඒව වස්තුකාම ක්ලේශකාම යන විවේක වචනයන් වචනයෙන්ම
ඕ විවේකයන් දැන් වචන කියන වචනේ වචන කියනගේ තේරුම ඒකට කීම කියන
කීම
ඕ විවේකයන් කීමෙන්
වස්තුකාම ක්ලේශකාම යන
විවේක
කීම කීමෙන් කීමෙන්ම ඒතේසං මේ දෙකොටස අතුරින් පඨමේන පළමුවෙන් කී
පළමු පදයෙන්
සංකිලේශ වත්තු ප්‍රහාණං සංකලේශ වස්තුන්ගේ ප්‍රහාණය කියන ලදී. ဒုတိယේන සංකිලේස ප්‍රහාණං දෙවැනි විවේක වචනයෙන් සංකිලේස ප්‍රහාණය කියන ලද්දේය. පඨමේන ලෝල
එතනදි පඨමේන කියන්නේ මුල් පදයෙන් කියන
මුල් පදයෙන්. එහෙම. මුල් පදයෙන් වස්තුකාම ප්‍රහාණය කියන ලද්දේය. දෙවැනි පදයෙන් සංකිලේස ප්‍රහාණය කියන ලද්දේය. පඨමේන ලෝල භාවස්ස හේතු පරිච්ඡාගෝ ප්‍රථම වචනයෙන් ලෝල භාවයාගේ හේතු පරිත්‍යාගය කියන ලද්දේය. ဒုတိယේන බාල භාවස්ස දෙවන පදයෙන් බාල භාවයාගේ හේ පරිත්‍යාගය කියන ලද්දේය. පඨමේනච ප්‍රයෝග සුද්ධි ප්‍රථම වචනයෙන්ම ප්‍රයෝග සුද්ධිය කියන ලද්දේය. ဒုတိယේන ආසය කෝසණං විභාවිතං හෝති इति දෙවන වචනයෙන්
ආධ්‍යාශ
පෝෂණයනේ ආද්‍යාස පෝෂණය විභාවිතං හෝති ප්‍රකාශ කරන ලද්දේ වේ යයි විඤ්ඤාතබ්බං දත යුතුය. ඒස තාව නයෝ කාමේහි ඉති එත්ත උත්ත කාමේසු වත්තු කාම පක්කේ.
තාව පළමු කොට
තාව පළමු කොට
ඒස නයෝ
ඒස නයෝ ඒ නයින්
මේ ණය ක්‍රමය
මේ ණයට අනුදසන
ඔව් මේ ණය ක්‍රමය
මේ ණය ක්‍රමයට
කාමේහි ඉති එත්ත උත්ත කාමේසු
කාමේහි ඉති එත්ත උත්ත කාමේසු කාමේහි යන මෙහි මෙයින්
කිව් කාමයන් අතුරින්
කිව් කාමයන් අතුරින් වත්තු කාම පක්කේ වස්තු කාම පක්ෂේහිය.
හරි අපි මේ ටික කතා කරගෙන ගිහිල්ලා ඉන්නේ. එතකොට අපි කලින් දවසේ කතා කරගෙන ගියා එතනදී විවිච්ඡේව කාමේහි කියන පදය අපි කතා කරද්දි කිව්වේ විවිච්ඡේව කාමේහි කියන පදයෙන් අදහස් කළේ වස්තු කාම කියන එකයි. එක මේකේ විකල්ප දෙකක් එහෙම නැත්නම් දෙවිදියකින් ඒ පද විස්තර කිරීම කරනවා. දැන් එක වචනයක් ගත්තම ඒකට දෙආකාරකින් නෙමෙයි ඇතැම් විටක බොහෝ ආකාර වලින් අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. දැන් දැකලා ඇති පෙළ පොත්වලම උදාහරණයකට අපිටම අහුණ දැන් භික්ඛු පදේ මේ භාග්‍යතුන් වහන්සේ භික්ඛු පදේ අර්ථ ගණනාවක් විවිධ න්‍යායන්ගෙන් දේශනා කළා. භික්කක භික්කතිති භික්ඛු භින්න පට දරෝති භික්ඛු ඔය විදිහට ක්‍රම ගණනාවකින් එකම පදයක් විස්තර කරනවා. ඒ විදිහටම පටිසම්භිදා මග්ග නිද්දේශපාලි ඒ වගේ තැන්වල භාග්‍යතුන් වහන්සේගේ ගුණත් විවිධාකාරයෙන් විස්තර කරනවා. දැන් බුද්ධ කියන වචනේ විතර කරන්නේ බුද්ධෝති කේනට්ඨේන බුද්ධෝ බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ බෝධේතා පුජායාති බුද්ධෝ ඔය විදිහට විවිධාකාරයෙන් එක එක ක්‍රමවලින් ඒ වචනයන්ගේ අර්ථය විස්තර කරනවා. ඒ විදිහටම දැන් මෙතන විවිච්ඡේව කාමේහි කියද්දී ඒකේ අර්ථ දෙවිදියකින් පෙන්නනවා. එක විකල්පයකට අනුව පළවෙනි පදේ නැත්නම් කාම නිමිත්තේව කාමෙහි කියන පදේ පළවෙනි විකල්පයේදී අර්ථ විස්තර කරන්නේ මෙතනින් අදහස් කරන්නේ වස්තු කාමයි කියන එකයි. වස්තු කාම. එතකොට විරිච්ඡේව අකුසලේහි ධම්මේහි කියද්දී සියලු අකුසල් ධර්ම. එතකොට අපි ඔය කොටස් දෙක කරලා ගත්තොත් දෙවෙනි පදයේට පළවෙනි විකල්පයේදී විවිච්ඡේව කාමයේ කියන එකෙන් අදහස් කරන්නේ
ක්ලේශකම්.
තවස් විකල්පයේදී විස්තර කරනවා දෙවෙනි විකල්පයේ විදිහට මේ පදයෙන් අදහස් කරනවා සියලු කාම.
එම්
දෙවෙනි අකුසලෙ ඉඳන් කියද්දි තෙසු
සං
අකුසල නැගී පළවෙනි විකල්පයේ තමයි අපි දැන් විස්තර කළේ මේ වෙනකම්.
විවිච්චේවකාමයේ කියද්දි
ඒකෙන් අදහස් කළේ වස්තුකාමයි.
විවිච්ච අකුසලේහි ධම්මේහි කියද්දි ඒකෙන් අදහස් කළේ
ක්ලේශකාමයි. කියන එකයි එක ක්‍රමයකටද මේ පද දෙකේ අර්ථය. ඒකට ඊට අමතරව තව විස්තර කිරීමක් ඊළඟට විස්තර කරන්න යනවා. මේකෙදී දැන් මේ වෙනකන් කියාගෙන ගියේ විවිච්ඡේව විවිච්ච අකුසලේහි ධම්මේහි කියද්දී ක්‍රේෂකාමයන්ගෙන් එහෙම නැත්නම් සියලු අකුසලයන්ගෙන් වෙන්ව කියන අර්ථයයි මෙතන ගැලපෙන්නේ. ඒකයි මේ අර්ථ දෙකක් වෙන්නේ. සියලු කාමයන්ගෙන් කියන අර්ථයත් ඒ වගේම සියලු අකුසල ධර්මයන්ගෙන් කියන අර්ථයත් මේකෙන් කියවෙනවා. ඔව් කිලේස කාමෙහි සම්බ අකුසලේහි ක්ලේශකාමයන්ගෙන් හෝ සියලු අකුසලයන්ගෙන් කියන අර්ථ දෙකම මේ විවිච්ච අකුසලේහි ධම්මේහි කියන පදේ ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඒකයි මේ විස්තර කරන්නේ. ඒයින් චිත්ත විවේකය තමයි මේකෙන් අදහස් කළේ. ඒකට මේ මුල් එකෙන් අපි කිව්වා මෙතනින් අදහස් කළේ කාය විවේකය කියලා. මෙතනින් එතකොට අදහස් කරන්නේ චිත්ත විවේකය. මොකද්ද චිත්ත විවේකය කියන එකේ අදහස? චිත්ත විවේකය කියන්නේ මොකක්ද විමල ජීවාශ්මතුන්? අපි කලින් දවසේ කතා කරගෙන ගියා නේද? තේජානන්දා චිත්ත විවේකය කියලා අදහස් කරන්නේ සමාධි භාවනා ආදියයි. ඒත් සමාධි භාවනා ආදියෙන් හිතේ කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් කිරීම. එතකොට මේ කාය විවේක කියන වචනයෙන් වස්තුකාමයන්ගෙන් වෙන්වීම කියවීමෙන්ම කාමසුඛයන්ගෙන් කාමසුඛ පරිත්‍යාගය කාමසුඛයන්ගේ අත්හැරීම කියවෙනවා. එතකොට මුලින් අපි දැන් විවිච්ඡේව කාමේහි කියලා කියන එකෙන් අපි අදහස් කරේ අපි කියවන්නේ දැන් කාය විවේකයයි අදහස් කළේ කියලා. ඒකට ඒ කාය විවේකය අදහස් කළා කියන එක කීමෙන් කාය විවේකයයි මෙතනින් අදහස් කරන්නේ කියන එක කීමෙන් එතනින් පැහැදිලි වෙනවා වස්තුකාමයන්ගෙන් වෙන්වීම නිසා කාමසුඛයන්ගෙන් ඉවත් වුණා කාමසුඛ අත්හැරියා කියන බව ප්‍රකට වෙනවා. ඒත් එක්කම දෙවෙනි වචනෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම කියවීමෙන් වෙන්වීම කීමෙන් නෙක්ඛම්ම සුඛ පරිග්‍රහය ප්‍රකාශ කළා වෙනවා. ඒක නෙක්ඛම්ම සුඛ පරිග්‍රහය කියලා මෙතනින් අදහස් කරන්නේ නෙක්ඛම්ම සුඛය
ලැබී
අත්පත් කර ගැනීම. ඒක අර කාම සුඛ අත්හැරියා වගේම නෙක්ඛම් සුඛය අත්පත් කරගත්තා. කාම සුඛ අත්හැරලා නෙක්ඛම්ම සුඛය අත්පත් කරගත්තා කියන එකයි ඒතොර මේ වචන දෙකෙන් කියවෙන්නේ කියන එකයි මතක් කරගන්න.
පැහැදිලිද? ස්වනතර කලින් දවසේ උපමාවක් කිව්වේ මේ තීරය අතහැරීමෙන් මෙහා තීරයට ගියා. ආලෝකය ඇතිවීම අන්ධකාරය අර කතා දෙකේ.
එහෙම. තොර මේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම කීමෙන්ම ඒවා අතුරින් පළමුවෙනි වචනෙන් සංක්ලේශ වස්තුන්ගේ ප්‍රහාණය දැක්ුවා වෙනවා. මොකක්ද මේ සංක්ලේශ වස්තුන්ගේ ප්‍රහාණය කියලා කියන්නේ? ඒක ගැනත් ටීකාචාර්යයන් වහන්සේලා තව ටිකක් පැහැදිලි කරනවා. තණ්හාදී සංකිලේසානං වත්තුනෝ පහාණ. තෘෂ්ණාදී සංක්ලේශයන්ගේ වස්තු. එහෙම නැත්නම් ඒ තෘෂ්ණාදී සංක්ලේශයන් ඉතින් ඒ කෙලෙස් ඇති වෙන්න හේතු වෙන වස්තු තියෙනවනේ. දැන් කෙලෙස් ඇති වෙන්න හේතු වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී ඒ වස්තු. ඒකට මෙන්න මේ වස්තුන්ගේ අත්හැරීම තමයි මෙතනින් කියවෙන්නේ පළවෙනි වචනේ. දෙවෙන්ෙන් සංක්ලේශ ප්‍රහාණය. සංකේස ප්‍රහාණං කියලා කියන්නේ. ඒකට දෙවෙනි වචනේ එතකොට ඒ වස්තු අත්හැරියා විතරක් නෙවෙයි වස්තු අත්හැරියාටම දැන් කෙලෙස් නැති වෙනවද? නෑ. වස්තු අත්හැරියා විතරක් නෙවෙයි කෙලෙසුත් අත්හැරියා කියන බව මෙතනින් කියවෙනවා. එහෙනම් තොර සංකලේශ වස්තු පහණං තොර සංක්ලේශයන්ගේ වස්තු සංකලේශාණං වස්තු සංකලේශ වස්තු කියලායි වචනේ හැදෙන්නේ. තොර කෙලෙසුන් ඇති වෙන්න හේතු වෙන වස්තු අත්හැරියා කියන එක පළවෙනි වචනේ දෙවෙනි එකෙන් කෙලෙස් අත්හැරියා කියන්නේ. එහෙනම් මේ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය නෙවෙයි විස්කම්බන වශයෙන් ප්‍රහාණයයි කියවෙන්නේ. පළවෙනි වචනයෙන් එතකොට තව ක්‍රමයකට ලෝල භාවයේ හේතු අත්හැරීම කියවෙනවා. ලෝල භාවය කියන්නේ තින් ලොල් බව නෝල් බව. එතකොට දෙවෙනි වචනයෙන් බාල භාවය කියලා කියන්නේ බාල භාවයේ හේතු. මෙතන බාල භාවය කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක් කියලා විස්තර කරනවා. බාල භාවෝ නාම අවිද්‍යා කියලා විස්තර කරනවා. ච එසේම පඨමේන ප්‍රයෝග සුද්ධි. එතකොට පළමුවෙනි වචනේන ප්‍රයෝග සුද්ධිය දැක්වා කියලා කියනවා. මොකක්ද මේ ප්‍රයෝග සුද්ධිය කියලා කියන්නේ? ඒකත් තව ටිකක් විස්තර කරනවා. කාම ගුණාධිගම හේතු පානාති පාථාදී අසුද්ධ ප්‍රයෝගෝ හෝතිති තබ් විවේකේන ප්‍රයෝග සුද්ධි විභාවිතා. මොකද්ද කාම ගුණයන් ලැබීම හේතුවෙන් එහෙම නැත්නම් ඒ කාම ගුණ අධිගමණය අධිගමය හේතුවෙන් තමයි ප්‍රාණඝාතාදී වැරදි ප්‍රයෝග ඇති වෙන්නේ. එතින් දැන් ප්‍රාණඝාතාදී කරන්නේ දැන් කාම වස්තුන් ලබන්න ඒ කාම ගුණ ලැබීම හේතුවෙන් තමයි ඒ සඳහා තමයි ප්‍රාණඝාතාදී අසුද්ධ ප්‍රයෝග එහෙම නැත්නම් වැරදි කාය වාග් ප්‍රයෝග ඇති කරගන්නේ. එතකොට එහෙමනම් ඒ දේවල් අතහැරියම අන්න අර වැරදි ප්‍රයෝග කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැදෙන්නේ. ඒ ප්‍රාණඝාතාදී කරන්නේ ඉතල බලන්න සමාජයේ බොරු කියන්නේ හොරකම් කරන්නේ මොකටද? තමන්ට කාම වස්තු ලබන්න. කාම සම්පත් විඳින්න. එහෙමනම් මේ කාම වස්තුන් අත්හැරියා විවිච්ඡේව කාමේහි කියලා කාම වස්තුන් වස්තුකාමයන් අත්හැරියා කියලා කියද්දී අන්න මේ කියපු ඒ ලොල් බවට නෙමෙයි ඔය ප්‍රයෝග සුද්ධිය කියුණා කියලා කියනවා. ප්‍රයෝග සුද්ධිය කියලා මෙතනින් අදහස් කරන්නේ එතන අර වැරදි ප්‍රයෝග ප්‍රාණඝාතාදී අත්හැරලා ඒයින් වැළකීලා තමන්ගේ කාය වාග් ප්‍රයෝග කිරිසිදු බවට පත් කරගත්තා වේ. ඒ වගේම දෙවෙනි පදයෙන් ආශය පෝෂණය දැක්ුවා වෙනවා ප්‍රකාශ කළා වෙනවා. විභාවිතං කියන්නේ ප්‍රකාශ කළා ප්‍රකට කර දක්වන ලද්දේ වේ. එතකොට ආශය පෝෂණං කියන වචනය ටීකාවේ පැහැදිලි කරනවා. තණ්හා සංකිලේස සෝදනේන විවට්ඨූප නිස්සය සංවර්ධනේන ච අජ්ජාසය විසෝදනං ආසය පෝෂණ. ඔතේ මොකද්ද තේරුම? තණ්හා සංක්ලේශය පිරිසිදු කිරීමෙන් එහෙම නැත්නම් තෘෂ්ණාව පිරිසිදු කිරීමෙන් ඒ වගේම නිවනට උපනිශ්‍රය වර්ධනය කිරීමෙන් තමන්ගේ පිරිසිදු අදහසක් වැඩුවා වෙනවා. එතකොට මේ දෙවෙනි වචනේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියද්දි එතකොට තමන් අර තෘෂ්ණාව අඩු කරගෙන ඒ වගේම නිවනට උපනිශ්‍රය කරුණු දියුණු කළා කියන බව කියවෙනවා. එතන කියවෙන්නේ විවිච්ඡ අකුසලේහි කියන එකනේ. එතකොට ඒකෙන් පැහැදිලි එතකොට මෙතන අකුසල් ගැන කියවීමෙන් අකුසල් දුරු කරගත්තා කියලා කියන්නේ එන නිවනට උපකාරක කරුණු සාධනේ කරගත්තා. කෙටියෙන්ම කිව්වොත් එහම මතක තියාගත්තම හරියි. නිවනට උපකාරක කරුණු සාධනය කරගත්තා. ඒවා දැන් මේ කියවෙන විකල්ප ඉදින් තමන් සටහනක් හරි දාලා ඒ වෙන වෙනම මේවා කරගත්තා නම් වටිනවා නේ. ඒත් මෙන්න මේ විදිහට ඒකේ අර්ථ දැනගන්න කියන එකයි මේ කියන්නේ. දෙවැන්නේ මේ විදිහට අධ්‍යාශ්‍රය පෝෂණය දක්වන ලද්දී යයි දත යුතුයි කියලා මෙන්න මේ විදිහට කියලා ඊට පස්සේ කියනවා ඒසතාව නයෝ කාමේහි ඉති එත්ත බුත්ත කාමේසු වත්තු කාම පක්කේ. එතකොට මේ වෙනකන් අපි විස්තර කළේ විවිච්ඡේව කාමේහි කියන පදයේ අර්ථ දෙකක් ගැන කිව්වා. ඒ අතුරින් මේ වස්තු කාමයේ තමයි මේකෙන් අදහස් කළේ කියන ඒ විකල්පය අරගෙන තමයි මේ වෙනකන් විස්තර කළේ. ඔන්න ඊට පස්සේ දැන් විස්තර කරන්න යන්නේ
ක්ලේශ කාම.
ඔව්. විවිච්ඡේව කාමේහි කියන එකෙන් ක්ලේශ කාම අදහස් කළා කියන ඒ අර්ථය ගත්තම මේකේ මේ වචන දෙකේ අර්ථ අපි ගලපා ගන්න කොහොමද කියන එක. අපි ඒ ටික කියාගෙන යමු. මාකෝ මේ වෙනකන් ගැටලුවක් තිබුණා නම් අහන්න බලන්න. මේ කියපු ටික. මුකුත් තේරුන්නේ නැද්ද? අපහැදිලිද? ගැටලුවන්නේ. ඉතින් කෙටියෙන් මතක තියාගන්න තියෙන මේ වචන දෙකෙන් විවිච්ඡේව කාමයේහි කියද්දී ඒකෙන් අදහස් කළේ වස්තු කාමයන්ගෙන් වෙන්වීම. විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියද්දී ක්ලේශ කාමයන්ගෙන් වෙන්වීම. ඒතකොට වස්තු කාමයන්ගෙන් වෙන් වුණා කියලා කියෙමින්ම එතන කෙලෙස් ඇති වෙන්න හේතු දුරු කළා කියන එකක් කියවෙනවා. ඒකයි අර එතන කිව්වේ කාමසුඛ පරිත්‍යාග. ඊට එතනදී මුලින් කියනවා තොර කාමසුඛ පරිත්‍යාගයත් කිව්වා කියලා කියවෙනවා. පළවෙනි ඉතින් කාමසුඛ පරිත්‍යාගය. දෙවැන්නේ නෙක්ඛම්ම සුඛ පරිග්‍රහය. එතකොට ඔන්න මේ වචන දෙක කීමෙන් කියවෙන කරුණු එකින් එකට කියාගෙන යනවා. පළවෙනි එකෙන් එතකොට කාමසුඛ පරිත්‍යාගය, නෙක්ඛම්ම සුඛ පරිග්‍රහය. ඊටෙන් එතකොට වෙන වෙනම එක දෙක කියලා දාගත්තා නම් හරි. එහෙදි. එතකොට පළමු වෙන්නේ සංක්ලේශ වස්තු ප්‍රහාණය. ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්න හේතු වෙන වස්තු දුරු කළා කියන බව. දෙවෙන්නේ සංක්ලේශ ප්‍රහාණය. අන්න ඒ කෙලෙස් දුරු කළා කියන බව. ඒකට පළමු වෙන්නේ ලොල් බවට හේතු අත්හැරියා. දැන් ලොල් බව ඇති වෙන්න හේතු
අත්හැරිය
වස්තු. ලොල් බව ඇති වෙන්න හේතු කියන්නේ ඒ වස්තුකාම. එතකොට වස්තුකාම වලින් දුරුනා කියන්නේ ලොල් බව ඇති වෙන්න හේතු වලින් දුරුනා කියන එකයි. දෙවෙන්නේ
බාල බව.
අවිද්‍යාව දුරු කර අවිද්‍යාවෙන් අයින් වුණා කියන එක. මොකද ඒ ක්ලේශකාමනේ. ඒ වගේම පළවෙනේ එකෙන් ප්‍රයෝග සුද්ධිය. ඒක අපි කියවා ප්‍රයෝග සුද්ධිය කියලා කියන්නේ ප්‍රාණඝාතාදී වැරදි ප්‍රයෝගයන්ගෙන් වෙන් වුණා කියන එකයි. මොකද කාම වස්තු හොයන්න තමයි මේ දේවල් කරන්නේ. දෙවෙනි එකෙන් නිවනට උපකාරක අධ්‍යාශය එහෙම නැත්නම් යහපත් අදහස් දියුණු කරගත්තා කියන බව. දැන් කෙලෙස් දුරු වුණාම නුවණ වැඩෙනවානේ. දැන් ඒතනක නුවණ දියුණු වෙන්න හේතු සම්පාදනය වෙනවා. නිවනට උපකාරක කාරණා වැඩිමක් වෙනවා. පැහැදිලි. මොන විදිහට ඉතින් ඒ කාරණා කීපය මතක් කරනවා. ඒ දැන් සත්‍යනාක් වෙන වෙනම දාගත්තම පැහැදිලි. හරි. ඊට පස්සේ අපි ත්‍රිකොටස කියාගෙන ඉඳින් බලමු.
කිලේශකාම පක්කේ පන චන්දෝ චිත රාගෝ තිච ඒවමාදී අනේක බේදෝ කාමච්ඡන්දෝ ඒව කාමෝති අදිප්පේතු. කිලේශපක්කේ පන ක්ලේශපක්ෂේහි වනාහි
ක්ලේශකාම පක්ෂේහි
ක්ලේශකාම පක්ෂේහි වනාහි චන්දෝ චන්දෝ තිච චන්දෝ යයිද රාගෝ තිච රාගෝ යයිද ඒවමාදී අනේක බේදු. මේ ආදී වූ අනේක බේද ඇත්තා වූ කාමච්ඡන්දෝ ඒව කාමච්ඡන්දයම කාමෝති අදිප්පේතු කාමයයි අදහස් කරන ලද්දේය. සෝච අකුසල පරියාපන්නෝපි සමානෝ තත්ත කතමෝ කාමච්ඡන්දෝ කාමෝති ආදිනා නයන විභංගේ ජාන පටි පක්කතෝ විසුං වුත්තෝ. එතට කියලා ඉන්නන්නේ සනස්. සෝච ඒ කාම කාමච්ඡන්දයද අකුසල පරියාපන්නෝපි අකුසල පරියාපන්න ඌයේද
අකුසලයන්ට ඇතුළත්
ඌයේම සමානෝ
ඒ පදෙත් එක කියනවා
එහෙම පන්නෝපි සමානුනේ අකුසල පරියාපන්නෝපි සමානෝ අකුසල පක්ෂයේ ඇතුළත්
ඌයේ
ඌයේ
අපි මේ සමාන පදේ අර්ථය කලින්ම කිව්වා මේක ගැන කියද්දි අද නෙවෙයි
කලින්
දවසක අපි මතක් කළා මොකද්ද ඒකේ අර්ථය විමල ජීවාස්ම සමානෝ කියලා ආවම අපි අර්ථ කිව්වේ කොහොමද කලින්
යුක්තයි
වගේ මනුස්ස භූතෝ සමානයි ඒ වගේ තැන්වල අපි කියවා ඌ කියන
අර්ථය
වන්නේ කියන අර්ථය භව අර්ථය
මනුස්ස වූයේම මනුස්ස භූතෝ නේ මනස සමානෝ
බෝධිසත්ත්ව භූතෝ සමානෝ බෝසත් වූයේම
අකුසල පරියා පන්න වූයේම තත්ත කතමෝ කාමච්ඡන්දෝ කාමෝති ආදීනා නායේන විභංගේ ඥානපටිපක්කතෝ විසුම්මුත්තෝ තත්ත කතමෝ කාමච්ඡන්දෝ කතමෝ ඉති ආදීනා නායේන යනාදී නයින් විභංගේ විභංග ප්‍රකරණේයි ඥානපටිපක්කතෝ විසුම්මෝති ඥානයට ප්‍රතිපක්ෂ භාවයෙන් වෙන්ව කියන ලද්දේ වේ කිලේස කාමත්තාව පුරිම පදේ වුත්තෝ ක්ලේශ කාමත්ත
වාතවද
ක්ලේශ කාමත්ත ක්ලේශ කාම බැවින් හෝ පුරිම පදේ මුල් පදයෙහි වුත්තෝ කියන ලද්දේය අකුසල පරියාපන්නත්ත ဒုတိය පදේ අකුසල පරියාපන්න බැවින් ဒုတိය පදෙහි කියන ලද්දේය අනේක ભેදතෝ චස්ස කාමතෝ ති අවත්වා කාමේ හීති වුත්තං
ච
එසේම
අස්ස
ඒ කාම කාමච්ඡන්දේ ඒ කාමච්ඡන්දය අනේක ભેදතු නොඑක් ભેද වශයෙන් නොඑක් ભેද ඇති බැවින් කාමතෝති අවත්වා කාමතෝ යයි නොකියා කාමේහි ඉති කාමේහි යයි උත්තම් වදාරණ ලද්දේය අඤ්ඤේ සම්පිත ධම්මානං අකුසල භාවේ විච්ඡමානේ තත්ත කතමේ අකුසල ධම්මා කාමච්ඡන්දෝති ආදීනා නයේන විභංගේ උපරිඥාන ඥානංගාන පච්චනේක පටිපක්ක භාව දස්සන දස්සනතෝ නීවරණානේ නේව උත්තානි අඤ්ඤේ සම්පිත ධම්මානං අන්නේබුද අකුසල ධර්මයෝ අකුසල භාවේ විච්ඡමානේ අඤ්ඤේ සම්පිච්ච ධම්මානං
අන්‍ය ධර්මයන්ගේද
අකුසල භාවේ විච්ඡමානේ අකුසල භාවය විද්‍යමාන කල්හි තත්ත කතමේ අකුසල ධම්මා කාමච්ඡන්දෝ ඉති ආදීනා නයේන
යනාදී
නයින් විභංගේ විභංගයෙහි උපරිඥානං ගානං මතුමතු ඥානංගයන්ට පච්චනේක පටිපක්ක භාව දස්සනතු පච්චනේක ප්‍රතිපක්ෂ භාවයේ දර්ශනයෙන්
දැක්වීම් වශයෙන්
නීවරණා නේව නීවරණයෝම උත්තානි කියන ලද්දේවේ නීවරණ මත් මෙතනින් ඇහෙන්න වෙන කෙනෙකුට තියෙන
ආටලු තියෙන
නිවල සීල සයන්නාසේ
ඒ ටිකත් අපි එහෙනම් කියලාම ඉමු
නේද එහෙම
ඊට පස්සේ විස්තර කරන්නේ මේ පළමුවෙනි පදයේ එහෙම නැත්නම් විවිච්ඡේව කාමීහි කියන පදයෙන් ක්ලේශකාම අදහස් කළා කියලා ගත්තොත් ක්ලේශකාම අදහස් කළා කියලා ගත්තොත් ඡන්දෝ රාගෝ යන මේ ආදී විදියට නොයි ප්‍රභේද ඇති කාමච්ඡන්දේම තමයි කාමෝ කියලා අදහස් කළා වෙන්නේ. ඒක දෙවෙනි
විකල්පයේදී
මෙතනින් ප්‍රධාන වශයෙන් ගන්නේ කාමච්ඡන්දයයි. දෙවෙනි විකල්පයේදී කා විවිච්ඡේව කාමේහි කියද්දි කාමච්ඡන්දයෙන් වෙන්ව කියන එකයි. එතනදී සියලු කාමයන්ගෙන් කියද්දි කාමච්ඡන්දේ. ඊට පස්සේ ඒ ගැන විස්තර කරනවා. ඇයි එහෙම බුද්ධ දේශනාවෙන් පාඩ අරගෙන විස්තර කරනවා? දැන් මේ බෙදීම් පෙන්වන්නේ දේශනාවේ ඒ විදිහේ බෙදීම් තියෙන නිසා. ඒ කාමච්ඡන්දයත් අනික් අකුසල් වලට ඇතුළත් වුණත් තත්ත කතමු කාමච්ඡන්දු කාමෝ ඡන්දු ඕ කාමෝ රාගෝ ওই විදිහට වෙන් කරලා විභංගයේ ධානයන්ට ප්‍රතිපක්ෂ වශයෙන් වෙනම දේශනා කළා. දැන් කෙලෙස් සියල්ලම එකවරම දේශනා කරන්න පුළුවන්කම තියෙද්දී මේ කාමච්ඡන්දය වෙනම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. හේතුව තමයි ධානයන්ට ධානාංගයන්ට වෙනස් අකුසල් ධර්ම වෙනම පෙන්වන්න ඕන නිසා. මේක විභංග ප්‍රකරණේ කියවලා දැනගන්න ඉතින්. තොට ක්ලේශකාම බැවින් පළමුවෙනි පදයේ කියනු ලැබුවා. ඒ වගේම අකුසලයන්ට ඇතුළත් නිසා දෙවෙනි පදෙත් එතකොට මේක ඇතුළත් වෙනවා. එතකොට දැන් ඒකයි දැන් අර කලින් කියපු ක්‍රමයට දැන්
මෙතනදී අපි කියපු විදිහට
මේ දෙවෙනි පදයට තමයි ක්ලේශකාමය ඇතුළත් වෙන්නේ. මේ කියන ක්‍රමයට පළවෙනි පදයට හෝ ඇතුළත් කරන්න පුළුවන්. ওই දෙකෙන් කෝකට දැම්මත් මේ වචන විග්‍රහය වරදින්නේ නැහැ. මොකද අපි විවිච්ඡේව කාමේහි කියන එකෙන් අදහස් කරන්නේ කාමච්ඡන්දය. එතකොට විවිච්ඡේව කාමේහි කියන පදයෙන් අදහස් කළා කියලා ගන්න පුළුවන්. එයි මේක අකුසලයන්ට අයිති නිසා. ඒ වගේම කාමයක් නිසා පළමුවෙනි පදයෙන් කිව්වා කියලා ගන්නත් පුළුවන්. පැහැදිලිවින් එකයි කියන්නේ මේ කාමච්ඡන්දය කියන එක මුල් පදයෙන් ගත්තා කියලා ගන්නත් පුළුවන්. විවිච්ඡේව කාමේහි කෙනකින් කාමච්ඡන්දය අදහස් වෙන නිසා. ඒ වගේම අකුසලයන්ට ඇතුළත් වස් දෙයක් නිසා. කාමච්ඡන්දය කියන්නේ ඉතින් අකුසලයක්නේ. ඒ නිසා විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන පදය ඇතුළෙත් මේක තියනවා කියලා ගත්තට වරදක් නැහැ. ඒ නිසා තමයි මේ දෙආකාරයකට බුද්ධ දේශනාවේ මේක දකින්න ලැබෙන්නේ කියන එකයි විස්තර කරන්නේ. ඒ වගේම මේ කාමයේ විවිධ බෙදීම් තියෙන නිසා මේක විවිච්ඡේව කාමතෝ කියලා ඒක වචනෙන් තියන්නේ නැතිව විවිච්ඡේව කාමේහි කියලා බහුවචනෙන් තිබ්බා. මොකද කාමයන්ගේ ප්‍රභේද ගොඩක් තියෙන නිසා. ඒත් එක්කම ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. එතකොට මේ එතකොට මේ තවත් ධර්ම තියෙනවා මෙතනදී කියවුනේ නැති. ඒක ගැන විස්තර කරන්නේ දැන් නීවරණ නොවෙන දික්ටි මානාදී තවත් අකුසල් ධර්ම තියෙනවා. ඒ වගේත් අකුසල භාවයක් තියෙනවා. ඒවත් අකුසල්. එහෙම අකුසල් භාවයක් ඒ ධර්මයන්ගේ විද්‍යමාන කල්හිත් තත්ත කතමේ අකුසලා ධම්මා කාමච්ඡන්දෝ යනාදී විදියට විභංගයේ මේ ධානයන්ට ප්‍රතිපක්ෂ වශයෙන් නීවරණම විතරයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නේදෝර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එමනම් තත්ත කතමේ අකුසලා ධම්මා කියලා ඇයි භාග්‍යතුන් වහන්සේ එතන අනිත් ඒවා දැක්වේ නැත්තේ? අකුසල් ධර්ම වෙන්නේ එතකොට මේ ටික විතරද? මේකට ප්‍රශ්නයක් වෙනවා. දැන් ඒක තමයි මේ විසඳන්නේ. භාග්‍යතුන් වහන්සේ එතනදී තත්ත කතමේ අකුසලා ධම්මා කියලා ඊට පස්සේ විස්තර කරන්නේ කාමච්ඡන්දෝ ව්‍යාපාදෝ ඒ විදිහට අන්න අර නීවරණ ටික විතරයි. එදිනෙන විභංග ප්‍රකරණේ ගිනාවොත් අපිට පෙන්වන්න පුළුවන් ධ්‍යාන විභංගය. කවුරු හරි ගිහිල්ලා වුණා නම් පුළුවන් නම් අරන් ඉමු ධ්‍යාන විභංග. එතකොට ඇයි එහෙම භාග්‍යතුන් වහන්සේ තත්කත මේ අකුසල ධම්මා කියලා මේ කාමච්ඡන්දාදී විතරක් දැක්වේ? එතකොට කෙනෙකුට නැත්තම් සැකේ දෙන්න පුළුවන් මේක දැන් හරියට ධර්ම නොදන්න කෙනෙක් සමහර විට මේ න්‍යායන් දන්නේ නැත්තම් කියන්න පුළුවන් මේ මෙතන අකුසල ධර්ම කියලා තියෙන්නේ මේ ටික විතරයි. එතකොට මේ මානය, දිට්ඨිය ඒවා හැම අකුසල් නෙවෙයිද කියලා ඇහුවොත් ඒකට උත්තර තමයි දැන් මේ කියන්නේ ධානයන්ට ප්‍රතිපක්ෂ වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ නීවරණ ටික විතරක් මෙතනදී එහෙම දැක්වුවේ. ඒකයි කියන්නේ නීවරණානිහි ජා අපි ඒක කිව්වේ නෑ නේද? කියන්න
තියෙන්නේ. නීවරණානිහි ජානංග පච්චනේ කානි තේසං ජානංගානේව පටිපක්කානි විද්දංසකානි විගතකානීතේ උත්තං හෝති. නීවරණේව වනාහි ජානංග පච්චනේ කානි ජානංගයන්ට ප්‍රතිවක්ෂ ධර්මයෝය තේසං ඒ නීවරණයන්ට ජානංගානේව ජාන ධානංගයෝම පටිපක්කානි ප්‍රතිවක්ෂ ධර්මයෝය විද්දංසකානි විගතකානි උත්තං හෝති. විද්ධංසනය කරනු ලැබේ ඝාතනය කරනු ලැබේ යයි කියන ලද්දෙහි වේ. යතා සමාධි කාමච්ඡන්දස පටිපක්ඛෝ යම්සේ සම
විද්ධංසකානි කියද කොහොමද අර්ථ කිව්වේ?
විද්ධංසනය කරනු ලැබේ යයි
කරනු ලැබේ නෙවෙයි විද්ධංසනය කරන්නාහු
විද්ධංසනය කරන්නාහු විඝාතකානීති ඝාතනය කරන්නාහු යනුවෙන් උත්තං හෝති කියන ලද්දේ වේ. යතා සමාධි කාමච්ඡන්දස්ස ප්‍රතිපක්ඛෝ යම්සේ සමාධිය කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධර්මයක් වේ. පීති ව්‍යාපාදස්ස පීතිය ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්මයක් වේද. විතක්ඛෝ තීන මිද්දස්ස විතක්ඛය තීන මිද්දයට ප්‍රතිපක්ෂ ධර්මයක් වේද. සුඛං උද්ධච්ච කුක්කුච්චස්ස සුඛය උද්ධච්ච කුක්කුච්චයට ප්‍රතිපක්ෂ ධර්මයක් වේද. විචාරෝ විචිකිච්ඡායාති විචාරය විචිකිච්ඡාට ප්‍රතිවක්ෂ ධර්මයක් වේ යනුවෙන් පිටකේ උත්තං පිටකේහි කියන ලද්දෙහි වේ.
හොඳට බලන්න.
පේඨකේ උත්තං
පේඨකෝපදේශයෙහි කියන ලද්දේ
පේඨකෝපදේශයේ කියන ලද්දේ වේ. ඒව මෙත්ත විවිච්ඡේව කාමේ හේති ඉමිනා කාමච්ඡන්දස්ස විඛම්බන විවේකෝ උත්තෝ හෝති. ඒව මෙත්ත මෙහිලා ඒව මෙසේම මෙහි විවිච්ඡේව කාමේ හේති
ඒවං මෙසේ එත්ත මෙහිලා
ඒවං මෙසේ එත්ත මෙහිලා විවිච්ඡේව කාමේ හේති විවිච්ඡේව කාමේහි යනුවෙන් ඉමිනා කාමච්ඡන්දස්ස මේ කාමච්ඡන්දයාගේ.
හොඳට බලන්න. එහෙම කියන්නේ ඉමිනා කාමච්ඡන්දස්ස කියද්දි ඒ දෙකම එක සමාන විභක්තිය.
ඉමිනා මෙයින් මේ වචනයෙන් කාමච්ඡන්දස කාමච්ඡන්දයාගේ වික්කම්බන විවේකෝ උත්තෝ හෝති. යටපත් කිරීමෙන් ලබන්නා විවේකය කියන ලද්දෙහි වේ. විවිච්ච අකුසලේහි ධම්මේ හේති ඉමිනා පංචන්නම්පි නීවරණානං විවිච්ච අකුසල ධම්මේහි ඉති විවිච්ච අකුසල ධම්මේහි යනුවෙන් ඉමිනා මෙයින්
යනුවෙන් කියලා අපි නොකිය ඉති ඉමිනා යන මෙයින්
ඉති ඉමිනා යන මෙයින් පංචන්න නීවරණාන පහක් වූ නීවරණයන්ගේ ගැනීමද අගහිත ගහණේන බන පඨමේන කාමච්ඡන්දස්ස අගහිත ගහණේන වනාහි
නොගන්නා ලද්ද ගැනීමෙන්
පඨමේන පළමු වචනයෙන් කාමච්ඡන්දස්ස කාමච්ඡන්දයාගේ ගැනීමද ဒုတိයේ
කාමච්ඡන්දයාගේ කාමච්ඡන්දයාගේද විස්කම්බන විවේකය කියන එකයි උතන කියන්නේ. ඒ තැන්වල එක දිගට කියන විදිහටම අපි කියාගෙන යමු. පළමු වෙන්නින් කාමච්ඡන්දයාගේද, දෙවෙනින් සිසු නීවරණයන්ගේද.
පළමු වචනේ කාමච්ඡන්දයාගේද, ද්විතීයේන දෙවෙනි වචනේ සිසු නීවරණයන්ගේද. තථාපටිමේන එසේම පළමු වචනේ තීසු අකුසලේසු පංචකාම ගුණ ભેද විෂයස්ස ලෝභස්ස තීසු අකුසල මූලි තුන් අකුල අකුසල මූලය ධර්මයන් අතරින් පංචකාම ගුණ ભેද විෂය භාව ලෝභයද ද්විතීයේන ද්විති දෙවෙනි
කියුනේ නෑ හරි
තීසු
පංචකාම ගුණ ભેද විෂයස්ස ලෝභස්ස
පංචකාම ගුණ වේද විෂයස්ස ලෝභස්ස පංචකාම ගුණ විෂයට වේද වූ වේද විෂය වූ ලෝභස්ස
ලෝභයාගේද
ලෝභයාගේද ද්විතීයේන දෙවෙනි වචනයෙන් අගතවත්තු වේදාදී විෂයානම් දෝෂ මොහානං අගතවත්තු වේදාදී ආගතවත්තු වේදාදී විෂයන්ට විෂයන්ගේ දෝෂ මොහානං දෝෂ මොහයද ඕගාදීසුවා ධම්මේසු ඕගාදී ධර්මයන් අතරින් පඨමේන පළමු වචනේ කාමෝගෝ කාමෝගේද කාමෝගේද කාමයෝගෝ කාමයෝගේද කාමාශ්‍රව කාමාශ්‍රවේද කාමපාදාන කාමපාදාන අවිජ්ජා කායගන්ත අවිජ්ජා කායගන්තේද කාමරාග සංයෝජනාන කාමරාග සංයෝජනයන්ගේද ද්විතීයේන ද්විතීය වචනේ අවශේෂ ඕගයෝග ආශ්‍රව උපාදාන ගන්ත සංයෝජනාන දෙවෙනි වචනෙන් අවශේෂ ඉතිරි වූ ඕග යෝග ආශ්‍ර උපාදාන ගන්ත යන සංයෝජනයන්ගේ ගැනීම
යන සංයෝජනයන්ගේද කිව්වත්
අර්ථ වෙනවා ගන්ත සංයෝජනයන්ට
සංයෝජනයන්ගේද
ගන්ත සංයෝජනයන්ගේද පඨමේන පළමුව එසේම පඨමේන ච එසේම පඨමේන පඨමේන පළමු වචනේ තණ්හාය තන්සම්පයුත්තකානංච තණ්හාවද තන් සම්පයුත්ත ඊට සම්පයුත්ත ධර්මයන්ගේද ද්විතීයේන දෙවෙනි වචනෙන් අවිජ්ජාය තන් සම්පයුත්තකානංච අවිද්‍යාවද
අවිද්‍යාවද නෙවි
අවිද්‍යාවේද අවිද්‍යාවේද
ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේද
ඒ සම්පයුත්ත ධර්මයන්ගේද ච අපිච අපිච
තවද
පඨමේන පළමු වචනේ ලෝභ සංපයුත්ත අට චිත්තෝපාදාන ලෝභ සංපයුත්ත අටක් වූ චිත්තයන්ගේද ද්විතීයේන දෙවෙනි වචනේ ශේෂාන චතුන්නං අකුසල චිත්තෝපාදාන වික්කම්මන විවේකෝ උත්තෝ හෝති ඉති වේදිතබ්බෝ දෙවෙනි වචනේ ශේෂ ඉතිරි වූ හතරක් වූ අකුසල ධර්මයන්ගේ ගැනීමද අකුසල ධර්මයන්ගේ වික්කම්බන විවේකෝ යටපත් කිරීමෙන් ලබන්නා විවේකය උත්තෝ හෝති ඉති වේදිතබ්බෝ කියන ලද්දේ වේයයි යනුවෙන් දත යුතුය. අයං තාව විවිච්ඡේව කාමේහි විවිච්ඡේ අකුසල ධම්මේහිති එත්ත අත්තප්පකාසන තාව බලමුකොට මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසල ධම්මේහි ඉති විවිච්ඡේ කාමේ විවිච්ඡ අකුසල ධම්මේහි යනුවෙන් එත්ත එහි අත්තප්පකාසන අර්ථ ප්‍රකාශ කරන ලද්දේය.
අර්ථ ප්‍රකාශනයයි අර්ථ ප්‍රකාශකෙන් ලද්දේය කිව්වොත් ඒක ක්‍රියාපදයක් නේද? ඒක කියන්නේ අත්ත්ප්‍රකාශන නාම පදය. අර්ථ ප්‍රකාශනයයි අර්ථ දැක්වීමයි. තාව පළමු කොට අයන් මේ පළමු කොට මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි යන මෙහි අර්ථ ප්‍රකාශනයයි. ඒ ටික අපි බලාගෙන යමු. මෙතනදී එතකොට නීවරණ ධර්මම තමයි ධාන අංගයන්ට විරුද්ධ ධර්ම කියලා කිව්වේ. ඒ නීවරණයන්ට ධාන අංගයෝම ප්‍රතිපක්ෂයි. ඒ නීවරණ විද්වංසනය කරන විඝාතනය කරන ධර්ම තමයි ධාන අංග කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව දැනගන්න ඕනේ. එතකොට ධාන අංග කියලා කියන්නේ මේ නීවරණ නැති කරන ධර්ම. නීවරණ නැති කරන්න නීවරණ වලට විරුද්ධ ධර්ම කියන එකයි මෙතන මතක් කරන්නේ. ඊට උදාහරණ මෙසේයි. සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛෝ. එතකොට සමාධිය කාමච්ඡන්දේට ප්‍රතිපක්ෂයි. එතකොට මේ පහපි ලියම් බලන්න විමල ජීවායස්ම ඇවිල්ලා. හරි. ධානාංග පහ. එතකොට මේ නීවරණ පහ එකිනෙකට විරුද්ධ පොත අරන් ඉඳ වෙනවා. මේ ටික ලියන්න නේද? එතකොට මේ විරුද්ධ වෙන ආකාරය කියලා තියෙනවා නේද? එතකොට මතක තියාගන්න මේ තැනුත් එක්ක නේද? එතකොට කොහෙද මේක කියලා තියෙන්නේ? කොහෙද පේඨක උපදේශය කියන්නේ මොකද්ද? තියෙනවද එහෙම පොතක් කොහෙද? මාකාරි තියෙනවද එහෙම? ඈ? තියෙනවද? තියෙනවද එහෙම සූත්‍ර පිටකේ? දැකලා තියෙනවා හොඳටම ෂුවර්ද? දීඝනිකායේද? තියෙනවද? ඒවා ගැන ටිකක් දැනගෙන තියෙන්න ඕනේ නේද? ඒතර මේ පේඨකෝපදේශය කියලා කියන්නේ අච්චායන මහරහතන් වහන්සේගේ දේශනාවක්. ඒතර මේක මතක් කරන්නේ දැන් අට කතාවේදී පෙන්නන ඒ කුද්දකනිකායේ පොත් අතරේ පේඨකෝපදේශය නැහැ. නිත්‍තිප්‍රසරණයයි පේඨකෝපදේශයයි නැහැ. නමුත් මේ දෙකත් ඒ කාලේ වාචනා මාර්ගයේ කච්චායන මහරහතන් වහන්සේගේ දේශනාව විදිහට ආවා කියලා කියන්නේ. දැන් කච්චායන ව්‍යාකරණයක් නැහැ නේ එහෙම. කච්චායන ව්‍යාකරණයක් ඒ දැන් පිටක පොත්වලට ඇතුළත් වෙලා නැහැ නේ. ඒ වුණාට කච්චායන මහරහතන් වහන්සේගේ දේශනාවක්. එතකොට ඒ විදිහට ඒ මුඛපාඨ වශයෙන් එහෙම ආපු දේශනාවක් කියලායි කියන්නේ. කච්චායන මහරහතන් වහන්සේ කරපු දේශනාවක කියන ටීකාවලත් කියලා තියෙනවා. මෙතන කියනවා මහා කච්චානත් තේරේන දේසිතා පිටකානං සංවන්නනා පේඨකං තස්මින් පේඨකේ. එතකොට කච්චායන මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද පිටකයන්ගේ සංවර්ණනාව පේඨකයයි. ඒ පේඨකයෙහි තමයි මෙහෙම කියලා තිබුණේ. ඒ නිසා තමයි උද්ගත කරලා තියෙන්නේ අට කතාවට. ඉස්සින් ලියාගෙන යනවා. ධානාංග ටික යටින් ලියනවා. ඒකෙන් නිෂ්කම්මල වෙන නීවර. හරි. එතකොට ඊට පස්සේ කොහොමද මේක දැන් විස්තර කරන්නේ? පළවෙනි නීවරණය මොකක්ද? අරිචිත්තස්ම කාමච්ඡන්ද. එතකොට කාමච්ඡන්දේට විරුද්ධ ධානාංගය. ධානාංග කීයද? ප්‍රථම ධානයේ යෙදෙන ධානාංග මොනවද? ඉක්මනට කියමු. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. එතකොට මෙන්න මේ කියන ධානාංග පහ ඒ නීවරණ පහට විරුද්ධව පවතින ආකාරය තමයි යන මේ පේඨකයේ පෙන්නලා තියෙන්නේ. ඒකයි මේ කියන්නේ සමාධිය කාමච්ඡන්ද නීවරණයට ප්‍රතිපක්ෂයි. ප්‍රීතිය ව්‍යාපාද කියන දෙවෙනි නීවරණයට ප්‍රතිපක්ෂයි. විතර්කය තීන මිද්ද කියන තුන්වෙනි නීවරණයට ප්‍රතිපක්ෂයි. සුඛය උද්ධච්ච කුක්කුච්ච කියන හතරවෙනි නීවරණයට ප්‍රතිපක්ෂයි. විචාරය විචිකිච්ඡා කියන පස්වෙනි නීවරණයට ප්‍රතිපක්ෂයි. මේ විදියට මෙහිදී විවිච්ඡේව කාමේහි කියන මේ වචනෙන් කාමච්ඡන්දයේ විස්කම්මන විවේකය කියනා ලද්දේ වෙයි. එතකොට විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන මේ පදයෙන් නීවරණ පහේම විස්කම්මන විවේකය කියවෙනවා. ඒ වගේම දැන් මෙතනදී එතකොට ආපහු කාමච්ඡන්දේ දෙවතාවක් කියවෙනවද මේකේ? ඒක ගැන තමයි ඊළඟට කියන්නේ. අගහිත ගහනීන නොගන්නා ලද්ද ගැනීමෙන් පළමු වෙන්නේ කාමච්ඡන්දයේ දෙවැන්නේ සෙසු නීවරණයන්ගේ ප්‍රහාණය දැනගන්න කියලායි කියන්නේ. අගහිතක් ගහනේ කියලා කියන්නේ නොගන්නා ලද්ද ගැනීම කියන එකයි. ඒක න්‍යායක්. ව්‍යාකරණවල කියවෙන න්‍යායක්. අගහිත ගහන න්‍යාය. එතකොට බුද්ධ දේශනාවේ ගොඩක් තැන්වල මෙන්න මේ න්‍යාය යෙදෙනවා. ඒතෙන් අපි දැනගෙන තියෙන්න ඕන. එතකොට අගහිත ගහණය කියලා කියන්නේ කලින් ගත්තු ඒවා අත්හැරලා තමයි ඊළඟ එකට ගන්න. එතකොට මුලින් කාමච්ඡන්දේ ගත්තු නිසා දින්දී අන්තොට මේ ඉහතට නීවරණ ධානාංග ඉරංගහන හරි හරි. ඊට පස්සේ මේ පළමුවෙනි වචනයෙන් ඊට අමතරව තවත් ක්‍රම ගානකට ඉතින් ඒ නීවරණවල අකුසල් ධර්මවල බෙදීම් ටිකක් පෙන්නලා තියෙනවා. ඒ බෙදීම් වල කාමච්ඡන් පළමුවෙනි වචනයෙන් කාමච්ඡන්දය කියුණා, අනිත් දෙවෙනි වචනයෙන් ඉතිරි ඒ අකුසල් ධර්ම කියුණා කියන එක තමයි ඊළඟට විස්තර කරගෙන යන්නේ. පළමුවෙන්ින් අකුසල් මූල තුන අතරින් පංචකාම ගුණ ભેද විෂය වූ ලෝභයගේ. එතකොට මොකක්ද මේ කියන්නේ? පළමු අකුසල් මූල එතකොට කීයක් තියෙනවද? අකුසල් මූල තේජ දීරානන්දයස්ම මොනවද? ඉක්මනට කියමු වෙලා යනවා. හා ලෝභ ද්වේෂ මෝහ. එතකොට ඒකෙන් ලෝභය කියුණා වෙනවා පළමුවෙනි වචනේ. මොකද කාමච්ඡන්ද කියන එක ලෝභ පාක්ෂික නිසා. එතකොට දෙවෙනි වචනෙන් ඉතිරි අකුසල් මූල දෙක. ඒ වගේම ඒකයි කිව්වේ ආඝාත වස්තු ભેද විෂයානං දෝෂ මෝහානං. එතකොට ආඝාත වස්තු ભેද විෂය කොට ඇත්තා වූ. එතකොට ආඝාත වස්තු ආදී විෂයන් ඇති ද්වේෂයත් මෝහයත් කියන එකයි එතනින් අදහස් කරන්නේ. එතකොට පළමුවෙනි එකෙන් කියවෙන්නේ පංචකාම ගුණ ભેද විෂයස්ස. පංචකාම ගුණ කියන බෙදීම් ඒ බෙදීම් ඇති. එතකොට ඒ තෘෂ්ණාවේ තවත් විවිධාකාරයේ බෙදීම් තියෙනවනේ. එතකොට කොහොමද? රූපකාම, රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා ওই විදියට. අන්න ඒ විදියේ බෙදීම් ඇති ලෝභයාගේ කියන එකයි අර්ථය. එතකොට ඕග ආදී ධර්මයන් අතුරින් එතකොට ඕග කියලා කියන්නේ මොනවටද? ඕග කාම ඕග, භව ඕග, දිට්ටි ඕග, අවිජ්ජා ඕග. මෙන්න මේ කියන ඒ ඕග අතුරින් කාම ඕගය ප්‍රහාණය කියවෙනවා පළමුවෙන්ින්, දෙවෙන්ින් ඉතිරි ඕගයන්ගේ ප්‍රහාණය. ඒ වගේම යෝග කියද්දිත් ඒ විදියයි. එතකොට කාම යෝග කියන එක පළමුවෙනි පදයෙන්, ඉතිරි යෝග දෙවෙනි පදයෙන්. ඒ වගේම ආසව ධර්ම, කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව ඒ විදිහට කියවෙන ඒ ආසව ධර්මයන් අතුරින් කාම ආසවයේ ප්‍රහාණය පළමුවෙනි පදේනොත්, ඉතිරි ආශ්‍රවයන්ගේ ප්‍රහාණය දෙවැන්නේනොත්. ඒ වගේම කාමෝපාදාන, සීලබ්බත උපාදානාදී උපාදාන අතුරින් කාමෝපාදානයේ ප්‍රහාණය පළමුවෙනි වචනෙනොත්, ඉතිරි ඒවා දෙවැන්නේනොත්. අභිජ්ජා කාය ග්‍රන්ථ ආදී ඒ කාය ග්‍රන්ථ කියලා බෙදීම් ටිකක් තියෙනවා. ඒවයින් අභිජ්ජා කියලා කියන්නේ ලෝභයටයි. අන්නේ ලෝභය පළමිනි වචනේනොත්, ඉතිරි කාය ග්‍රන්ථ දෙවෙනි වචනේනොත්. එතකොට සංයෝජන 10 අතුරින් කාම රාග සංයෝජනය පළමුවෙනි වචනේනොත්, ඉතිරි සංයෝජන තව කීයද? අරිය විලාසයස්ම සංයෝජන කීයද? ඔක අපිට ආරංචි වුණා මේ ලංකදිකාගෙන් 10 එහෙම එකක් තිබුණා කියලා නේද? සංයෝජන ඔව් 10ක් තියෙනවා නේද? ඒත් අනේ අතරින් කාමරාග සංයෝජනය පළවෙනි වචනයෙන් එහෙම නැත්නම් විවිච්ඡේව කාමේහි කියන වචනයෙන් ඉතිරි සංයෝජනයන්ගේ ප්‍රහාණය දෙවෙනි වචනයෙන් ප්‍රහාණය කියන්නේ මෙතන අදහස් කරන්නේ සමුච්ඡේද ප්‍රහාණයද විස්කම්බණය මෙතන අදහස් කරන්නේ ධානයන්ගින් යටපත් කිරීමනේ ඊට අමතරව පළමුවෙනි වචනයෙන් තෘෂ්ණාව හා ඒ සංප්‍රයුක්ත ධර්මයන්ගේ ප්‍රහාණය මොකද්ද ඒකෙන් කියන්නේ සංප්‍රයුක්ත ධර්ම කියන්නේ මොනවද ආනන්දායත්ම තෘෂ්ණාවේ හා ඒ සංප්‍රයුක්ත ධර්මයන්ගේ කියලානේ කියලා තියෙන්නේ පළමුවෙනි වචනයෙන් එතකොට කියන්නේ තණ්හාවේ ඒ සංප්‍රයුක්ත ධර්මයන්ගේ කියලා ඒ කියන්නේ ඉක්මනට කියමු වෙලා යනවා ධම්මවිචය සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඒ සමග යෙදෙන කියන එකයි. එතකොට එක සිතක ඒ සමග යෙදෙන ධර්ම වලට අපි කියනවා සංප්‍රයුක්ත ධර්ම. උදාහරණයක් විදිහට පළවෙනි ලෝභ හිත ගත්තම. ඉතින් ඒ ලෝභ හිතේ ශ්‍රද්ධාව එහෙම යෙදෙනවද? ප්‍රඥාව ඒවා යෙදෙන්නේ නැහැ. එහෙමනම් දිට්ඨිමාන යෙදෙන්න පුළුවන්. අනිවාර්ය නැහැ. යෙදෙන්න පුළුවන් අනියත ධර්මනේ එමනම් වෙන මොනවද යෙදෙන්නේ ආ බුද්ධච්ච අපි ඒව ගැන ඒ වැඩි විස්තර පස්සේ දැනගමු නේද එතකොට ඒ අභිධර්ම පාඩමකින් ඒ වැඩි විස්තර දැනගන්න ඒ ලෝභහිත සහ ලෝභහිත ඔක්කොම අටක් තියෙනවනේ ඒ ලෝභහිත අටේ යෙදෙන ලෝභය සහ ඒ සමග යෙදෙන්න පුළුවන් චෛතසික ධර්ම ඒ සංප්‍රයුක්ත ධර්ම තමයි මෙතනින් අදහස් කරේ පළමුවෙනි වචනේ එතකොට ඒ වගේ ප්‍රහාණය දක්වා වෙනවා ඒ වගේම දෙවෙන්නින් අවිද්‍යාවේ ඒ සංප්‍රයුක්ත ධර්මයන්ගේ එතකොට අවිද්‍යාව සහ ඒ සමග යෙදෙන ධර්ම එතකොට අපිට ගන්න වෙන්නේ තෘෂ්ණාව හැර අනිත්යෙන් කියන එකයි. ඒ වගේම පළමුවෙනි වචනේ ලෝභ සංප්‍රයුක්ත චිත්තෝත්පාද අට ලෝභසිත අට සහ ඒ අටේ යෙදෙන ධර්මතා ලෝභසිත අට කියන එකයි මෙතන කියන්නේ. දෙවෙන්නින් තෙසු චතුන් තේසානං චතුන්නම් අකුසල චිත්තෝත්පාදානම් විකම්බන විවේකෝ බුද්ධෝ හෝති. එතකොට ඉතිරි අකුසල් සිත් මොනවද? ආපහු තියෙන අකුසල් හිත් ඔක්කොම කීයද? 12යි. ලෝභ හිත් 8යි. දේශ හිත් 2යි. මොහ හිත් 2යිනේ. එතකොට මෙන්න ඒ හතර ගැනයි මේ කියන්නේ. විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියද්දි අන්න ඒ ඉතිරි අකුසල් ධර්ම වලින් වෙන්වීම කියවෙනවා. මේ පළමු කොට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියන පදේ අර්ථයයි මේ කිව්වේ කියන එකයි. පැහැදිලි කරේ. හරි. ඒ වෙනකන් තියෙන ටිකේ ගැටළු ඉක්මනට හම බලන්න. දැන් මේ එකිනෙක අපිට ඔක්කොම විස්තර කරන්න වෙලාව මදි. ඕග යෝග ආදී ඒ ටික. ඒක තමයි ඊට පස්සේ අර යටින් කියන්නේ අගහිත ගහණේන පළමු නොගහන්නා ලද්ද ගැනීමෙන්. එතකොට මේකෙන් කියවෙන්නේ පංචන්නම්පි නීවරණං කියලා විස්කම්බන විවේකී තමයි කියන්නේ. මේ කියන්නේ මෙහෙම කතාවක්. විවිච්ඡේවක ඒකයි ඒ තැන්වලේ වචනේ ඉදිරි කොටස අපි අධ්‍යයන කරලා ගන්න ඕන. වික්කම්බන විවේකෝ පුත්තෝ කියන එකයි උතන කියවෙන්න ඕනේ ඒකත්. පැහැදිලිනේ. ඒකට ඒ කාමච්ඡන්දයෙන් වෙන් වී වික්කම්බන විවේකය කිව්වා. ඒකට ඒක ඒතර දෙවෙන්නින් සියලු නීවරණයන්ගෙන් වෙන්වීම කිව්වා. ඊට පස්සේ තමයි ඒක තව ටිකක් පැහැදිලි කරන්නේ අගහිත ග්‍රහණය. පළමු වෙන්නේ එතකොට කාමච්ඡන්දේ කිව්වම සෙසු දෙවෙන්නෙන් ශේෂ නීවරණාන. සෙසු නීවරණයන්ගෙන් කියන එක තමයි උතන ප්‍රකට අර්ථය. සියලු පහෙන්ම කියලා කිව්වට දැන් පළමු වෙන්නේ අරක කියලා ඉවරයිනේ. ඒ නිසා දෙවෙන්නෙන් එතකොට ඉතිරි නීවරණවල කියන එක අර්ථය ගන්න කියන එකයි. කාමච්ඡන්දය ඉතිරි කියද්දි ඉතිරි නීවරණ හතරේ ධර්ම ටික කියන එක තමයි. හරි. ඇති නේද? සෑහෙන විස්තරයක් දැන් කියනවානේ. අපිට ඒ අවශ්‍ය කාරණා තියෙන තැන් අපි වැඩිපුර විස්තර කරගමු. දැන් මේ තැන් ඒ වචනයක අර්ථනි විස්තර කරන්නේ. ඒ තැන් ඉතින් අපිට අර ශික්ෂාපදයට මේ ටික අදාළ නැහැ. ඒකයි කිව්වේ දැන් මේ ටික මේ කියන්නේ ඒ විනය ඉගෙන ගන්න ආයත ඒ සූත්‍ර ආදී පිළිබඳව තියෙන දැනීම අඩු නිසා ඒ ටිකත් මේ තව ටිකක් විස්තර කරන්න කියලා සන්නන්ද පටන් ගත්තා. මේ ගැන විස්තර විසුද්ධි මාර්ගයේ හැම තව තියෙනවා. ඉතින් පස්සේ කාලෙක බලාගමු නේද? ඊළඟ කොටස කාටද දන්නේ තියෙන්නේ?
පඨමස්ස ජානස්ස ධානංගං දස්සිතා පහණංගං දස්සිතා පළමු ධානයාගේ ප්‍රහාණ අංගයන් දක්වා ඉදානි දැන් සම්පයෝගංගං දස්සෙන්තෝ සම්පයෝගංගයන් දක්වමින් සවිතක්කං සවිචාරං इति ආදීන් ආහ සවිතක්කං සවිචාරං යයි ආදිය දේශනා කළේය. ජනාදිය දේශනා කළසේක. තත්ත්ව විතක්කනං විතක්කෝ తత్ర ఎహిలా వితక్కనం వితర్క కరీమ వితక్కో వితక్క యన్నడ సమానయ
వితక్కనం
వే ఊహనం ఊహననంతి ఉత్తం హోతి ఊహననం ఇతి ఊహననం
ఊహననయ యై కేనలదేవే
కల్పనా కరీమ
ఊహననే కిలా కియన్నే
ఊహననే యై కేనలదేవే සචායන් ආරම්භනේ චිත්තස්ස
අබිනිරෝධයන්
සෝයන් කියන තියෙන සල
සෝ අයන් කියන එක
සෝයන් ආරම්භනේ චිත්තස්ස අබිනිරෝපණ ලක්ෂණෝ සෝ අයන් ඒමේ විතර්කය ආරම්භනේ චිත්තස්ස අරමුණු චිත්තයාගේ අබිනිරෝපණ ලක්ෂණෝ අරමුණු ආරම්භනේ අරමුණෙහි චිත්තස්ස චිත්තයාගේ අභිනිරෝපණ ලක්ෂණෝ සිත අරමුණට නැංවීම ලක්ෂණයයි. ආහනන පරියාහනන රසෝ ආහනන පරියාහනන අරමුණේ ගැටීම හත්පසින් ගැටීම රසෝ කෘත්‍යයයි. තථාහි තේන යෝගාවචරෝ ආරම්භනං විතක්කාහතං විතක්ක පරියාහතං කරෝහි කරෝතිති උච්චති. තථාහි ඒසේම තේන ඒ හේතුයෙන් යෝගාවචරෝ යෝගාවචර තෙමේ ආරම්භනං අරමුණ විතක්කාහතං විතර්කයෙන් ගැටීම විතක්ක
ගැටුණක්
විතර්කයෙන් ගැටීම විතක්ක පරියාහතං විතර්කයෙන් හාත්පසින් ගැටීම කරෝති ඉති කරන්නේ යයි උච්චති කියනු ලැබේ. ආරම්භනේ චිත්තස්ස ආනයන ආනයන පච්චුපට්ඨානෝ චිත්තස්ස ඉතින් මෙතන චිත්තස්ස චිත්තයාගේ ආරම්භනේ අරමුණෙහි ආනයන ආනයන පච්චුපට්ඨානෝ එළඹීම ආසන්න කාරණයයි. විචරණං විචාරෝ විචරණං අරමුණෙහි සිත හැසිරීම විචාරෝ විචාරයයි. අනුසංචරං අනුසංචරಂತಿ උත්තං හෝති අනුසංචරං ඉති අනුසංචරං මේ අනුව ඇසිරෙන්නේ යයි.
මේ පච්චුපට්ඨානෝ කියලා කිවි කොහමද?
ආසන්න කාරණේ.
මේ පදට්ඨාන.
එනම් හේතු.
පච්චුපට්ඨාන කියන්නේ වැටහෙන ආකාරය.
ඒකයි කියන්නේ.
ඔව්.
ආනයන පච්චුපට්ඨානෝ ආයන ආනයන පච්චුපට්ඨානෝ එළඹීම
ඒක මුලින් නම්
වැටහෙන කාරණයයි. ආරම්භනේ චිත්තස්ස ආනයන පච්චපට්ඨානෝ චිත්තස්ස චිත්තයාගේ ආරම්භනේ ආරම්මනේ අරමුණෙහි ආනයන එළඹීම පච්චපට්ඨානෝ වැටහෙන ආකාරය. විචරණං විචාරෝ විචරණං අරමුණෙහි සිත හැසිරීම විචාරෝ විචාරේ නම්මේ. අනුසංචරಂತಿ උත්තං හෝති
සංචරණං.
එහෙම අනුසංචරණං අනුසංචරಂತಿ උත්තං හෝති අනුසංචරණං ඉති ඔබ නොඹ හැසිරෙන්නේ යයි හැසිරීම යයි උත්තං හෝති කියන ලද්දේ වේ. ස්වායං ආරම්භනානුමච්චන ලක්ඛනෝ සෝ අයං ඒමේ විචාරය ආරම්මන අනුමච්චන ලක්ඛනෝ අරමුණ ස්පර්ශ කරන ලක්ෂණේ ඇත්තේය.
පිරිමැදීම කියන්නේ.
තත්ත සහජාතානුයෝජන රසෝ తత్ర එහිලා ඒ අරමුණෙහි සහජාත අනුයෝජන රසෝ
සහජාත ධර්ම යෙදවීම කෘත්‍යයි.
සහජාත ධර්ම යෙදවීම කෘත්‍ය කොට ඇත්තේය. චිත්තස්ස අනුපන්දන
ප්‍රබන්ධන
එහෙම අනුප්පබන්ධන පච්චුපට්ඨානෝ චිත්තස්ස චිත්තයාගේ අනුප්පබන්ධන අනුව බැඳීව එහෙම කිව්වමද
කියන්නේ ටීකා විස්තර කරන්නේ ආරම්මනේ චිත්තස්ස අවිච්ඡින්නස්ස විය පවත්ති. එතකොට අරමුණෙහි පැවැත්ම වැටෙන ආකාරය
අරමුණෙහි පැවැත්ම වැටෙන ආකාරයයි. සන්තේපිච නේසං කත්තචි විප්පයෝගේ ඕලාරිකට් අවිප්පයෝගේ ඕලාරිකට්ඨානි ඕලාරිකට්ඨානි තානේන තානේ තානේ
ඕලාරිකට්ඨේන ඕලාරික අර්ථේ
ඕලාරිකට්ඨේන පුබ්බංගමට්ඨේන ච ඝණ්ඨාහි ඝණ්ඨා බීදස අභි කියන එක දෙන්නේ.
ඔව් අභිඝාත
ඝණ්ඨාභි ඝාත සද්දෝ විය චේතසෝ අටමාභි නිවා අටමාභි නිපාතෝ විතක්කෝ. ඒ කියන්නේ සම්මන
එතින් පටන් ගන්න.
කත්තචි ඇතම් තැනක නේසං විතර්ක ਵਿਚාරයාගේ ඒ විතක්ක ਵਿਚාරයාගේ ਵਿਚාරයන්ගේ අවිප්පයෝගේ යෙදි මෙහි
නොවින්ම යෙදීමක් ඇතිකල්හි
නොවින්ම යෙදීමක් ඇති සන්තේපිච යෙදීමක් ඇතිකල්හිද
නොවින්ම යෙදීමක් එහෙම නැත්නම් එක්ව යෙදීමක් ඇතිකල්හිද
ඕලාරිකට්ඨේන ඕලාරික භාවෙන්ද
ஓலாரிக அர்த்தேந்து
ஓலாரிக அர்த்தேந்து புப்பங்க மட்டேன பூர்வாங்கமவன அர்த்தேந்து கண்டா அபி அபிகாத சத்தோ விய கண்டாவகட பலமுவ கசீமின் எதிவன சத்தியக் மின்து
சத்தியக் மின்
சத்தியக் மின் சேதசோ சேதசோ பட்டமாபி நிபாதோ விதக்கோ சித்தையாகே பலமுவ வெட்டியும நிபாது விதார்க்கே வண்ணிய சுகுமட்டேன அனு அனுரவோ விய எஹமனே அனுரவோ அனுரவோ விய அனுப்பபந்தோ விசாரோ சுகுமட்டேன விசாரியாகே சிவும் சிவும் அர்த்தையும் சுகும அர்த்தையும் அனுரவோ விய கண்டாவகட
கசீம்
தோங்காரே மின் அனுப்பபந்தோ விசாரோ ஏக கோமல அர்த்தம் கேன சார் பெதிரலா யனவா
கேன இதனடி கியන්නේ நொசிந்த பவதீம் ஏதி விசாரய
நொசித பவதீம் ஏதி விசாரய
இவகீம் ஓ இம கியන්න
ஹரி விபாரவ சித்த விதக்கோ பரிபந்தன பாவோ சித்தஸ் ஆகாசே உப்
ஏதிக கியல
பரிபந்தனாவோ ஆகாசே உப்பதிதுகாமஸ்ஸ பக்கினோ பக்க விக்கேபோ விய பதுமாபி முகபாதோ வியஜ கந்தாது பந்த சேதசோ பமரஸ்ஸ ஏக்யம் ஆகாசே உப்பதிதுகாமஸ்ஸ பக்கினோ ஆசேஹி நகீமட கமதி பக்ஷேகுகே பக்க விக்கேபோ விய
பதுமாபிமுக பாதோ வியச்ச
பக்க விக்கேபோ வியச்ச திகரீமிந்து பதுமாபி கந்தானுபத்த சேதசோ பமரஸ் கந்தட அணுவ கந்தட பெந்துனு சித்ததி பம்பருக்குகே பதுமாபிமுக பாத்தோ வியச்ச பியுமட அணுவ வெட்டீம மெந்த பியும அபிமுக கொட்ட வெட்டீம மெந்த பஹத்வீம மெந்த விதர்க்கே கதயுதிய சந்த உத்தி விசாரோ நாதி பரிபந்தன பாவோ சித்தஸ் ஆகாசே உப்பதி
நவத்தலா
கியான்னு விசாரோ விசாரய
சித்தஸ் நாதி பரிபந்தன பாவோ
சித்தஸ் நாதி பரிபந்தன பாவோ சித்தையாகே நொசலின பவ சந்தி உத்தி சன்சிதுனு பவ விசாரோ விசாரய நம்மே ஆகாசே உப்பதிதஸ் பக்கினோ பக்க பக்கப்பசாரணம் விய வியச்ச ஆகாசே ஆசேஹி உப்பதிதஸ் பக்கினோ இகிலென்னாவு பக்ஷியகுகே இஹலட நெகுனு பக்ஷியகுகே பக்கப்பசாரணம் வியச்ச பிஹாட்டு திகஹரீமக் மெந்த திகஹரீமக் மெந்த விசாரே தத்யுதி හරි.
පදුමාභිමුඛ පතිතස්ස බමරස්ස.
ආයික අර වාක්‍ය කිව්වේ නැහැ ඉස්සෙල්ලා ඒක.
කියන්නේ එකක් කියලාම තමයි ඒකට ਵਿਚාරයේ දත යුතුයි කියලා කියනවා. මේ දෙකම එකට මේ සම්බන්ධ කරන්නේ චකාරී.
එහෙනම් පරිබ්‍රමණං වියච පදුමාභිමුඛ පතිතස්ස බමරස්ස පදුමස්ස උපරිභාගේ පදුමස්ස උපරිභාගේ පියුමයාගේ මත්තේහි මලෙහි මත්තේහි
ඒක මෙතනින් පදුමාභිමුඛ පතිතස්ස බමරස්ස කියලා ගත්තම හරි.
එහෙම පදුමාභිමුඛ පතිතස්ස බමරස්ස පියුමට අභිමුඛව වැටුණා වූ බඹරාගේ පදුමස්ස උපරිභාගේ පදුමයාගේ
නෙළුම
මැත්තේහි පරිභ්‍රමණං වියච භ්‍රමණය වෙන්නක් මෙන්ද
පරිභ්‍රමණය නැත්තම් වටා කරකීම මෙන්ද
විචාරය දත යුතුය. සෝපන නේසං විශේෂෝ පදුම ဒုတိယඥානේසු පාකටෝ හෝති.
නේසං
ඒ විතක්ක ਵਿਚාරයන්ගේ සෝපන විශේෂෝ ඒ විශේෂයේ වනාහි පඨම ဒုတိယඥානේසු පළමු දෙවනු ධානයන් හිද පාකටෝ හෝති ප්‍රකට වන්නේ වෙයි.
ආකාරයක් කියන්න එපා. ඒතකොට තවත් තැන්වල ප්‍රකට වෙනවා කියන අර්ථය. පළමු දෙවන ධානයන් හි
පාකටෝ හෝති ප්‍රකටවන්නේ වෙයි. ඉති ඉමිනාච විතක්කේන ඉමිනාච විචාරේන සහ වත්තති රුක්ඛෝවිය පුප්පේනච ඵලේන ඡාති ඉතං ඥානං සවිතක්කං සවිචාරಂತಿ උච්චති. ඒක ස්වාමීන් වහන්සේ ඉති කියන කෙනෙක් පටන් අර පල්ලි උදාහරණේ කියලා කියන්න ඕනේ. ඵලේන
නෑ ඔය දේන විදිහටම කිව්වම
ඉති යන ඉමිනාච
ඉති මෙසේ
ඉමිනාච විතක්කේන මේ විතර්කයෙන්ද ඉමිනාච විචාරේන මේ විචාරයෙන් විචාරය අනෙමි සමුග කියන
මේ විචාරයෙන්ද
සහ පවත්‍යති එකට පවතී
සහ වත්තති
එකට
සමග පවත්නා
ඉදං ඥානං
මේ ධානය
විතක්කං විචාරං ඉති
පුප්පේනච ඵලේනච රුක්ඛෝ විය.
පුප්පේනච ඵලේනච රුක්ඛෝ විය මල්ද ඵලයන්ද සමග ඇත්තා වූ රුක්ඛෝ විය මලින්ද ඵලයෙන්ද යුක්ත වූ රුක්ෂයක් මෙන්
එහෙම පොඩ්ඩක් ඉන්න සපුප්පෝ සඵලෝ යයි කියන්නක් මෙන් ඒ ටික නෑ කියමු අපි අධ්‍යාහාරය.
සපුප්පෝ සඵලෝ
යයි කියන්නක් මෙන් මේ ධානයද
ඉදං ඥානම් මේ ධානයද
විතක්ක විචාරයන්ගෙන් යුක්ත බැවින්
විතක්ක විචාරාණං ඉති විතක්ක විචාරයන්ගෙන් යුක්ත බැවින්
අධ්‍යාහාර කරලා කියනවා. විතර්ක විචාරයන්ගෙන් යුක්ත බැවින්
සවිතක්කං සවිචාරං ඉති උච්චති සවිතක්ක විතර්ක සහිතයයිද විචාරය සහිතයයිද කියනු ලැබේ.
පාලියම කියවට කමන්නේ මොකද පාලියන්නේ අර විග්‍රහය කළේ නිසා.
විභංගේ පන ඉමිනාච විතක්කේන ඉමිනාච විචාරේන උපේතෝ හෝති සමුපේතෝති ආදිනා නයේන පුග්ගලාදිඨානා දේශනා කතා. විභංගේ පන ඉමිනාච විතක්කේන
විභංගේහි වනාහි
ඉමිනාච විතක්කේන ඉමිනාච විචාරේන මේක පරිවර්තනය වෙන්නේ කියන්නේ
මේ විතර්කයෙන්ද මේ විචාරයෙන්ද
උපේතෝ යුත්තු ඌයේ වෙයිද සමුපේතෝ මනාකුට යුත්තු ඌයේ වෙයි යයි යන ආදීනා නයේන යන ආදී ක්‍රමයෙන් පුග්ගලාදිඨානා දේශනා පුද්ගල අදිෂ්ඨාන දේශනාවෝ කතා කරන ලදී. අත්තෝපන තත්‍රාපි ඒවමේව දට්ඨබ්බෝ. තත්‍රාපි එහිලා වනාහි.
තත්‍රාපි අත්තෝ.
තත්‍රාපි අත්තෝ එහිලා අර්ථය. එහිද අර්ථය ඒවමේව දට්ඨබ්බෝ, මෙසේම දත යුතුය.
මේ කියාගෙන යන්නේ එතකොට ප්‍රථම ධානයේ. දැන් අපි මේ වෙනකන් කිව්වේ ප්‍රථම ධානයෙන් දුරු වෙන අංග ගැනයි. ඊට පස්සේ දැන් විස්තර කරන්න යන්නේ ප්‍රථම ධානයේ සමන්විත වෙන අංග ගැන කියන්න. ඒකට පටන් ගන්න සවිතක්කං සවිචාරං කියලා. ඒකයි මෙතන විස්තර කරන්නේ. මේකේ මොකක්ද මේ සවිතක්කං සවිචාරං කියලා කියන්නේ? විතර්ක සහිත වූ, විචාර සහිත වූ කියන එකයි. එකේ විතක්කණං විචාර, විතක්කණං විතක්කෝ. මොකක්ද විතක්කණය කියලා කියන්නේ? ඒක තමයි ආපහු තව වචනකින් පැහැදිලි කරන්නේ. ඌහන, ඌහනන්ති බුද්ධං කෝ. ඌහනය. ඒතර ඒක තේරෙන්නේ නැහැ. විතක්කණං විතක්කෝ කිව්වා. ඊට පස්සේ ඒක තව ටිකක් පැහැදිලි කළා ඌහනං කියලා. ඒකත් ටිකක් පැහැදිලි අඩුයි. ඒ තැනක අපිට තව ටිකක් බලන්න වෙනවා මොකද්ද මේ ඌහණය කියලා කිව්වේ කියලා. ඉතින් ඒකේ විස්තර කරනවා තයිදම් විතක්කණං ඊ දිසං ඉදං ඉති ආරම්මන පරිකප්පනන්ති ආහ ඌහණන්ති බුත්තං හෝති ඉති කියලා ටීකාව විස්තර කරනවා. මේ කියන්නේ ආරම්මණය, පරිකල්පණය, අරමුණ කල්පනා කිරීම. ඌහණය කියන්නේ ඒක ටීකාවේ කියනවා. ඉතින් ඒ දැන් කියපු විදියට අරමුණ කල්පනා කිරීම තමයි මේ ඌහණය කියලා කියන්නේ. එතකොට ඒ විතර්කය අරමුණෙහි චිත්තයාගේ අභිනිරෝපණය ලක්ෂණ කොට ඇත්තේ. අභිනිරෝපණය කියලා කියන්නේ නැවත නැවත නැංවීම කියන එකයි. ඒක ගැන ඉතින් තව විස්තර තියෙනවා. ඒවා ඉතින් පස්සේ ටීකා ආදී බලලා දැනගන්න. පස්සේ කාලෙක මේ වැඩි විස්තර. ආහනන පරියාහනන රසෝ. එතකොට කෘත්‍ය රස කියලා කියන්නේ අපි මේ දැන් විස්තර කරන්නේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා ධර්මතා විග්‍රහ කරන්න පුරාණ ආචාර්යයන් වහන්සේලා මේ විස්තර කරපු ක්‍රමයක් තියෙනවා. ලක්කන කියලා කියන්නේ ඒ ධර්මතාවයේ ලක්ෂණය. රස කියලා කියන්නේ කෘත්‍ය. පච්චුපට්ඨාන කියන්නේ වැටහෙන ආකාරය. එතකොට ඒ ලක්ෂණය අපිට වැටහෙන්නේ කොහොමද? පදට්ඨාන කියන්නේ ඒ ධර්මතාවයේ ආසන්න කාරණා. ඔන්න ඔය හතර ආකාරයකින් විස්තර කරලා තියෙනවා. එතකොට මේ හතර ආකාරයෙන් හතරම වැටහෙන්නේ නැහැ. සමහර විටක හතරෙන් එකක් හරි හරියට අල්ලගන්න කියන එක තමයි දැන් ඔක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. සමත කොටසෙදි නෙවෙයි. එතනින් එහා මේ ධර්මතා විපස්සනා ආදී වශයෙන් මේවා බලන කාලෙකදී ඉතින් ඒ ටික වැදගත් වෙනවා. හරියට මේ ටික අපි අඳුනා ගන්න ඕනේ. දැන් යමක නියම ස්වභාවය අපි තේරුම් ගන්නේ නැතිව අපිට ඒකේ නොයල්මක් ඇති කරගන්න හෝ ඒක නිවැරදිව තේරුම් ගන්න ලැබෙන්නේ නැහෙනි. ඒ නිසා තමයි මේ ධර්මතා නිවැරදිව තේරුම් ගන්න තමයි මේ හතර ආකාරයකට බෙදලා විස්තර කරලා තියෙන්නේ. ඒවා ගැන වැඩි විස්තර අපි පස්සේ කාලෙක දැනගමු නේද? දැනට මේ කියාගෙන යන ටික විතරක් දැනගත්තම ඇති ඉතිරි ධර්මතාවල ලක්කන රසපච්චුපට්ඨාන ඒවා විසුද්ධි මාර්ගයේ පෙන්නලා තියෙනවා. ඒ වගේම තවත් ධම්මසංගණී අට කතාවේ ඒ වගේ තැන්වල පෙන්නලා තියෙනවා. ඒ තැන්වලින් අපි දැනගමු. ඒකට ඒ ටික එකතු කරලා ඉතින් පාවෝ ස්වාමීන් වහන්සේත් මොක්පුර රන්දර පොතේම පෙන්නලා තියෙනවා. ඒ තැන්වලින් ඒ සුදුසු විදියට අපි ඒව දැනගමු. හය වෙනි කොටසේ නේද ඒ ටික තියෙන්නේ? හය වෙනි පොතේ මතකයි. ඒතර හරි. එතකොට ආහනන පරියාහනන රසු. එතකොට මේ අරමුණේ හාත්පස ගැටි අරමුණේ ගැටීම හාත්පසින් ගැටීම තමයි කෘත්‍යය කියන්නේ. අරමුණත් එක්ක මේ චිත්ත චෛතසික ධර්ම සම්බන්ධ කිරීම, අරමුණත් එක්ක සම්බන්ධ කිරීම තමයි. එතකොට මේ විතර්කයේ කෘත්‍යය ඒක හිමමයි. එයින් යෝගාවචරයා ආරම්මණය විතර්කයෙන් ගැටුණක්, විතර්කයෙන් හාත්පසින් ගැටුණක් කරන්නේ යයි කියනු ලැබේ කියලා කිව්වේ ඒකයි. එතකොට යෝගාවචරය එතකොට මේ අරමුණ ගටන්නේ, අරමුණත් එක්ක මේ ගැටීම පවත්වන්නේ විතර්කයේ. එතකොට අහන්න එපා, එතකොට අනිත් ධර්මතා උතන නැද්ද? එහෙම නෙමෙයි, අපි ඉස්සරහට විතර කතා කරමුකෝ, මේ ටික කියාගෙන ගිහිල්ලා නේද. ඊට පස්සේ විචාරය කියලා තව කියනවා, ආරම්මණී චිත්තස්ස ආනයන පච්චුපට්ඨානෝ. එතකොට මේක වැටහෙන ආකාරය තමයි අරමුණට සිත ගෙන එළවීම කියන එකයි. එතකොට අරමුණට හිත ගෙන යාම තමයි අපිට වැටහෙන ආකාරය. එතකොට අරමුණ වෙත හිත නංවන බව අපිට තේරෙනවා. අන්න එහෙමනම් මේ විතර්කය අපිට මේ විදිහටයි වැටහෙන්නේ කියන එකයි කියන්නේ. එතකොට විචරණය ඇතිරීම විචාරයයි. අනුසංචරණං इति වුත්තං හෝති. එතකොට මේ අනුසංචරණ කියලා කියන්නේ මොකක්ද? අනුපරිභ්‍රමණ කියලා ඒක තව ටිකක් විස්තර කරනවා. පරිභ්‍රමණය කියන හරියට අපි දැන් මේක හිතන්න එපා, මේ නිකන් මේ එක පාට වැටෙනවා වගේ විතර්කය. ඊට පස්සේ වැටිලයි මේක මෙයාගේ. එහෙම නෙවෙයි, මතක තියාගන්න තියෙන්නේ මේ ධර්මතා දෙකම එකම හිතක එක චිත්තක්ෂණයකදී වෙන දෙයක්. ඒතර මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න ඕනේ. දැන් ඕක මේ ධර්මතා දෙක නැත්තම් මොකද්ද කියන එක තේරෙන්නේ නැහෙනේ. ඒකයි මේ විස්තර කරන්නේ. මේ දෙකෙන් මේ කියන්න උත්සාහවත් වෙන්නේ විතර්කය ඕලාරිකයි, විචාරය සුකුමයි. මේ දෙකේ සාපේක්ෂව මේ දෙකේම ආසන්න කෘත්‍යයක් තියෙන්නේ. දැන් මේ දෙකේ වෙනස පෙන්වන්න ඕන නිසා තමයි කියන්නේ විතර්කය ඕලාරිකයි, විචාරය සියුම්. ඒ බව පෙන්වන්න තමයි මේ උදාහරණ පෙන්වන්නේ. පැහැදිලි නේද? ඒ මේ විචාරය ආරම්මන අනුමජ්ජන ලක්ෂණ, අරමුණ පිරිමදින ලක්ෂණය ඇත්තේය. ඒ අරමුණේ සහජාත ධර්ම යෙදවීම තමයි කෘත්‍යය. ඒතර සහජාත ධර්ම කියන්නේ මේ හිතේ යෙදෙන අනෙක් චෛතසික ධර්මාදිය, ඒ අරමුණේ යෙදවීම තමයි එතකොට විචාරයේ කෘත්‍යය. හරියට නිකන් දැන් ගෙනහිල්ලා දැම්මයින් පස්සේ අරමුණේ පැවැත්වීම වගේ කියන එකයි. දැන් විතර්කයෙන් අරමුණ දක්වා නංවනවා, ඊට පස්සේ විචාරයෙන් අරමුණේ හැසිරෙනවා. ඒතර එකම වැර වෙන දේවල් මේ. ඒකයි මතක තියාගන්න ඕනේ, එකම මොහොතේ. ඒතර මේ ධර්මතා දෙකම එකටම පහළ වෙන, එකටම නිරුද්ධ වෙන ධර්මතා. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා නේද? චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මත. ඒතර චෛතසික ධර්ම කියලා කියන්නේ ඒකුත්පාද, ඒක නිරෝධ, ඒකාරම්මන, ඒක වස්තුක කියන ලක්ෂණ හතර තියෙනවා. එතකොට එකටමයි මේ ලක්ෂණ මේ ධර්මතා දෙකම පහළ වෙන්නේ, එකටමයි නිරුද්ධ වෙන්නේ, එකම අරමුණක් තියෙන්නේ, එකම වස්තුවක පහළ වෙන්නේ. එහෙම තියෙද්දිත් එතකොට මේ දෙකේ වෙනස ගැන පැහැදිලි කරන්න තමයි මේ කාරණා කියන්නේ. ඒ නිසා හිතන්න බාර, දැන් එකක් ඉස්සරලා පහළ වෙනු මේති ඊළඟට අනිත් එක. එහෙම නෙවෙයි, එකටම පහළ වෙන ධර්මතා දෙකක්. ඒකයි චිත්තස්ස අනුප්පබන්ධන පච්චුපට්ඨානෝ. එතකොට හිතේ මේ පැවැත්ම, මේ වැටහෙන ආකාරයේ ਵਿਚාරයේ වැටහෙන ආකාරයේ තමයි අරමුණේ සිත අඛණ්ඩව සිත පවතිනවා කියන එක. මේ අරමුණේ පවතින බව, අරමුණට නංවන බව තම කියන්නේ ਵਿਚාර විතක්කයෙන් කෙරෙන්නේ අරමුණට නැංවීම. එතකොට අරමුණේ පැවතීම තමයි අපිට වැටහෙන්නේ ਵਿਚාරය. ඊට පස්සේ කියනවා, ඇතැම් තැනක මේ දෙකම එකට තියෙද්දි, එකට නේසං කත්තචී අවිප්පයෝගේ සන්තේපි. ඒ ධර්මයන්ගේ එහෙම නැත්නම් විතර්ක ਵਿਚාරයන්ගේ ඇතැම් තැනක විප්‍රවයෝග නොවීම, එහෙම නැත්නම් වෙන් නොවීම, එකට පැවතීම ඇති කල්හිද. ඒකට කොයි වගේ තැන්වලද එකට පවතින්නේ විතක්ක ਵਿਚාර? එකට පවතින තැන් මොනවාද? මොන වගේ අවස්ථාවකදීද? ඔව් ප්‍රථම ධානයේදී. එච්චරද? විස්තර කරන්නේ නේද? ධම්මසංගණී සවිතක්ක සවිචාරා ධම්මා, අවිතක්ක විචාරමත්තා ධම්මා, අවිතක්ක අවිචාරා ධම්මා. එතකොට සවිතක්ක සවිචාරා ධම්මා කියන්නේ විතර්ක විචාර දෙකම සහිත අවස්ථා. එතකොට ප්‍රථම ධානය සහ කාමාවචර සිත් අතුරින් දිපංච විඥාන හැර ඉතිරි 44 චිත්තෝත්පාද 44 ඒ සියල්ලම එතකොට විතක්ක විචාර සහිතයි. එතකොට මේ දෙන්නම එකට තියෙනවා. එහෙම තියෙද්දි ඕලාරික අර්ථයෙන් සහ පූර්වාංගම අර්ථයෙන් ඝණ්ඨාවකට ගහපුවාම මුලින්ම අර ඇතිවෙන ඝණ්ඨාවේ වදිනවත් එක්ක ඇතිවෙන තද ශබ්දය වගේ තමයි විතර්කය. මොකද මේක නිකන් ඕලාරිකයි. ප්‍රධාන හේතුව තමයි ඕලාරික බව කියන්නේ මේ උදාහරණේ කියන්නේ. නැතු හිතන්න එපා අර දැන් අපිටත් දැනෙනවා එහෙම කියලා නේද? විතර්කයේ තියෙද්දි අපිට එහෙම ඩෝන් ගාලා නේද? වදිනවා වගේ දැනෙනවා කියන එකක් නෙවෙයි. මේ කියන්නේ ඕලාරික බව. පැහැදිලිනේ? ඒත් එක්කම මේකේ පූර්වාංගම භාවයකුත් තේනවා. අනිච්චයිතසික එක සලකලා බලද්දි පූර්වාංගම බව. ඒ නිසා තමයි ඒකට උපමාවක් කිව්වේ. සිතේ පළමුව වැටීම තමයි එතකොට විතර්කය. සුකුම අර්ථයෙන් සියුම් අර්ථයෙන් ඒ අනුපිළිවෙලින් පැවතීම, එහෙම නැත්නම් ඒ අරමුණේ පැවතීම වගේ තමයි ඒකට උපමාව පෙන්නනවා. ඝණ්ඨාවකට ගහපුවාම ඇතිවෙන දෝංකාරය වගේ ਵਿਚාරය. එතකොට ඒක අරට සාපේක්ෂව සියුම් නේ. අරක තදින් සද්ද එනවා. අරකේ ඉතින් ඊට අඩු ශබ්දයක් ඇහෙන්නේ. දැන් මේකෙන් මේ කියන්නේ අර විතර්කය ඇති උනායින් පස්සේ ਵਿਚාරය ඇති එහෙම එකක් එහෙම නෙවෙයි. පැහැදිලිදිනේ? ඒ කතාව නිතරම ඔළුවේ තියාගෙනයි මේ උපමා අපි ගලපලා ගන්න ඕන. ඒ දෙකේ අර ඕලාරික සුකුම භාවය කියන්නේ මේ උපමා කියන්නේ. ඒත් එක්කම අහසට නගිනු කැමැති පක්ෂියෙක් පියාපත්වම මුලින් අර වේගින් ගහනවනේ. බිම ඉඳලා ඉගිලෙන්න හදද්දි දැන් පියාපත් ගහනවා. ඒ පියාපත් ගෙහිම වගේ තමයි විතර්කය. ඒ වගේම තවත් උපමාවක් කියනවා. නෙළුමකට එන නෙළුමක සුවඳට බැඳුණු බඹරි නෙළුම වෙත හැමිනීම වගේ. නෙළුම වෙත හැමිනීම වගේ තමයි විතර්කය. අරමුණට නැංවීම. ඒ වගේම විචාරයට ඒ උපමාව ගලපලා කියනවා. දැන් අරට වඩා ශාන්ත පැවතීම් ඇති අරතරන් සැලීම් නැති ਵਿਚාරය හරියට අහසේ නැගෙන නැගුණු පක්ෂියෙකුගේ අත්තටු දිග ඇරලා දැකලා ඇති උකුස්සෝ හේම අර ඔහොම රවුම යනවා. අන්න ඒ වගේ තමයි එතකොට ਵਿਚාරයේ අරමුණ ගන්න ආකාරය. අර වගේ වේගෙන් අර රළු පැවතීම් නැහැ. ඊට සාපේක්ෂව ශාන්ත පැවතීමක් තියෙනවා. ඒ වගේම ඊළඟ උපමාව ගලපලා පෙන්නනවා. නෙළුම වෙත දැන් ආවයින් පස්සේ බඹරා ඒක වටේ ඔහම රවුම් යනවා. ඒක උඩ සමහරට ඔහම ඇවිදිනවා නේ. අන්න ඒ වගේ මේක වටේ පරිභ්‍රමණය වගේ. මේ නෙළුම වටේ පරිභ්‍රමණය වගේ ඒ අරමුණේ පැතිර අරමුණේ අරමුණ තව අරතරන් ඕලාරික නැතිව පැතිර පැවතීම අරමුණේ පැතිර පැවතීම තමයි ਵਿਚාරයෙන් එතකොට කෙරේ. එතකොට මේ දෙකේ වෙනස ප්‍රථම ဒုတိය ධානවලදී තමයි ප්‍රකට වෙන්නේ කියලා ඊට පස්සේ කියනවා. ඒ ප්‍රථම දෙවන ධානයන්හි මේක ප්‍රකට වෙනවා. හේතුව තමයි ප්‍රථම ධානය උපදවලා ඊට පස්සේ ප්‍රථම ධානයෙන් නැගී ඉඳලා ඒකේ ධානාංග ප්‍රතිවීක්ෂා කළාම ඊට පස්සේ තේරෙනවා මේකේ ධානාංග පහක් තියෙනවා. එහෙනම් මේකේ මේ තියෙන ස්වභාවය තමයි විතර්ක සහිත ස්වභාවය. ඒතර ဒုတိය ධානයට ගියහම දැන් විතර්කය නැහැ. එහෙනම් අපිට තේරෙනවා පෙර තිබුණු தত্ত্বය සහ දැන් තියෙන தত্ত্বය අතර වෙනස. අන්න ඒ දෙකේ වෙනස තමයි එතකොට විතක්කය කියලා කියන්නේ. පැහැදිලිනේ? එතකොට ඒ දෙකේ වෙනස විතක්කයයි. එතකොට ඒ නිසා විතර්කය අඳුරගන්න ලේසිම දේ තමයි ප්‍රථම ධානයේට සමවැදිලා ඊට පස්සේ ဒုတိය ධානයේට සමවැදිලා බලනවා. එතකොට මේ දෙක අතරේ තියෙන වෙනස තමයි විතර්කය. ඊට පස්සේ වුණ තවත් කාරණාවක් කියනවා, මේ විතර්කේනොත් ਵਿਚාරේනොත් යුක්ත නිසා මේ ධානයේට අපි කිව්වා සවිතක්ක සවිචාර. එතකොට සහ විතක්කේන යෝ වත්ත තීති සවිතක්කෝ සවිතක්ක කියලා කියනවා. එතකොට විතර්කය සමග පවතින නිසා අපි ඒකට කිව්වා සවිතක්ක කියලා. ඒක කොයි වගේද? සාමාන්‍ය ලෝකයේ උපමාවක් ගලපලා පෙන්නන්නේ රුක්කෝවිය පුප්පේනච ඵලේනච. මල්වලිනුත් ගෙඩිවලිනුත් යුක්ත ගහකට අපි කියනවා සපුප්පෝ සඵලෝ සපුප්ප සඵල රුක්කෝ කියලා. කොහොමද? සපුප්ප සඵල රුක්කෝ මල් සහිත ගෙඩි සහිත ගස. ඒ කිව්වා වගේ අපි මේකට කියනවා සවිතක්ක සවිචාර. සවිතක්කං සවිචාරං. එතකොට විභංගයේදී මේකට අර්ථ කීවේ ඉමිනා විතක්කේන ඉමිනා විචාරේන උපේතෝ හෝති සමුපේතෝ. මේ විදිහට පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් කළා. මොකක්ද මේ පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් කියලා කියන්නේ තේරෙන්නේ? අරිය චිත්තය පුද්ගල අදිෂ්ඨාන දේශනා කියලා කියන්නේ. ඒන් යුක්ත පුද්ගලයෙක් ගැන සඳහන් කරලා එතනදී දේශනාව කරලා තියෙන්නේ. එහෙදි නේද? එතකොට මේ ධානලාභියා මේ විතරකේනොත් මේ ਵਿਚාරේනොත් යුක්ත ඌයේ වෙයි කියන එකයි අර්ථය. එතකොට මේ ධානලාභියා මේ විතරකේනොත් ਵਿਚාරේනොත් යුක්ත ඌයේ වෙයි කියලා. එතකොට පුද්ගල අදිෂ්ඨාන දේශනාවක්. එතකොට මේ පුද්ගලයා ගැන කියවෙන්න විදිහේ කරපු දේශනාවක්. මේකෙත් අර්ථය ඒ වුණාට ඒ විදිහටම දැනගන්න ඕන කියන එකයි කියන්නේ. දැන් මෙතනදී එතකොට පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් නෙවෙයි, ධානය කියන ධර්මතාවය මුල් කරගෙනයි දේශනාව කරලා තියෙන්නේ. ඒ නිසා සවිතක්කං සවිචාරං කියලා එතකොට ඒ පුද්ගලයෙක් ගැන අරමුණු කරලා නෙවෙයි දේශනා කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ධානය කියන ධර්මතාවය මුල් කරගෙන. එතකොට අතනදී ධානය සහිත පුද්ගලයා කියන පදය මුල් කරගෙනයි. හරි. මේ වාක්‍යතෝට ඉතින් වෙනස් වෙනවා. මේ පුද්ගල අදිෂ්ඨාන කරද්දී ඉතින් මේ පුද්ගල යට අනුවන ඉතින් විශේෂණ පද එහෙම තියන්න ඕනේ. ඒක ඒ ධාන සහිත පුද්ගලයා පිළිබඳව මුල් කරගෙන තමයි එතන දේශනාව කරලා තියෙන්නේ. බුද්ධ දේශනාව. දැන් අපි කියනවා යම් කිසි ගුණයක් විස්තර කරගෙන යනවා. අපි හිතමුකෝ ප්‍රථම මාර්ගසිත කියලා. අපි එතකොට මාර්ගසිතේ තියෙන ලක්ෂණ විස්තර කරනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේ පුද්ගලයෙක් ගැන නෙවෙයිනේ, මාර්ගසිත කියන ධර්මතාවයක් ගැන විස්තර කරන්නේ. එහෙම නැතුව තව අවස්ථාවකදී විස්තර කරනවා ප්‍රථම මාර්ගයට පත් වුණ පුද්ගලයා මෙන්න මේ ධර්මයන්ගෙන් යුක්තයි. එතකොට එහෙම කිව්වම ඒක පුද්ගල අදිෂ්ඨාන දේශනාවක්. මොකද පුද්ගලයෙක් ගැනයි එතන කියවෙන්නේ. ප්‍රථම මාර්ග ඥානයෙන් යුක්ත පුද්ගලයා. පැහැදිලිද? ඉතින් දෙකින්ම අදහස් වෙන්නේ ඉතින් එකම ධර්මතාව තමයි එතකොට කියවෙන්නේ. තව ටිකක් හිතලා බලන්න කියපු කාරණා. එතකොට මේ ප්‍රථම ධානයේ තියෙන ලක්ෂණ කියලා කිව්වමයි ප්‍රථම ධානයේ සහිත පුද්ගලයාගේ තියෙන ලක්ෂණ කියලා කියනවා. ඉතින් දෙකින්ම කියවෙන්නේ එක ධර්මතාව. ප්‍රථම ධානයේ ලක්ෂණ කියපුවම ඒක පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් නෙවෙයිනේ. පැහැදිලිද? හරි, ඊළඟ කොටස කාටද දන්නේ නේ? ඒ දෙක. හරි.
ඔස්සේ. විවේකජන්ති එත්ත විවිත්ති විවේකෝ. විවේකජන් ඉති එත්ත විවේකජන් යන මෙහි විවිත්ති වෙන්වීම විවේකෝ විවේක නමි. නීවරණානං විගමෝති අත්තෝ. නීවරණානං නීවරණයන්ගේ විගමෝති පහවුණු පහවීම ඉති අත්තෝ. පහවීම යන අර්ථයි. විවිත්තෝති වා විවේකෝ නීවරණ විවිත්තෝ ජාන සම්පයුත්ත ධම්ම රාසීති අත්තෝ. විවිත්තෝති වා විවේකෝ පහ වූ පහ වූ වේනුයි අහෝ විවේකෝ විවේක නමි නීවරණ විවිත්තෝ නීවරණ විවිත්තෝ ඥාන සම්පයුත ධම්ම රාසීති අත්තෝ නීවරණ පහ වූ ධ්‍යාන සම්පයුත්ත ධර්ම රාශිය යන අර්ථයි. తస్మా వివేకా తస్మిన్ వా వివేకే జాతంతి వివేకజం. తస్మా వివేకా ఏ వివేకయన్ తస్మిన్ ఏ తస్మా వివేకా వా
ఏ వివేకయన్ హో
ఏ వివేకయన్ హో తస్మిన్ వివేకే ఏ వివేకేహి జాత్ హో జాతంతి ఉపన్నే వివేకజన్ వివేకజన్ నమి పీతి సుకంతి ఎత్త పీనయతీతి పీతి పీతి సుఖం ఇతి ఎత్త పీతి సుఖం యన మెహి పీనయతీతి సిత పినవీమే
పీనయతీతి
పీనయతీతి పీతి సిత పినవీమే అర్థెనుయి ప్రీతియ
පිනවානුයි ප්‍රීති නම් වේ.
සිත පිනවානුයි ප්‍රීති නම් වේ. සා සම්පියායන ලක්කණ. සා ඒ ප්‍රීතිය සම්පියායන ලක්කණ. මනවින් පිනවීම ලක්ෂණ කොට ඇත්තේය. කාය චිත්ත පීනන රසා පරණ රසාවා. කාය චිත්ත පීනන රසාවා. කයහා සිත පිනවීම කෘත්‍යද කෘත්‍ය හෝ පරණ රස පැතිරීම් කෘත්‍ය හෝ ඇත්තේය. ඕදග්ග පච්චුපට්ඨාන ඔද වැටි බව එළඹ කොට සිටියේය. සුකනන්
පච්චුපට්ඨාන කියන්නේ වැටෙන ආකාරයයි.
වැටෙන
ඔද වැඩුණු බව වැටෙන ආකාරයයි.
ඔද වැටුණු බව වැටෙන ආකාරයයි. සුකනං සුකං සුඛකරණය සුඛ නමි. සුට්ටුවා කාදති කනතිච කායචිත්තා බාධන්ති සුඛං. කායචිත්තා බාධන්ති කය හාසිත.
ඉති කෑල්ල අගට කියන්න වචනේ කොහොමද වෙන් වෙන්නේ? කායචිත්ත ආබාධං.
කායචිත්ත ආබාධං.
කායචිත්ත ආබාධය.
කායචිත්ත ආබාධය.
සුට්ටු කාදති.
සුට්ටු කාදති.
මනාව
කයි.
කයි.
කනි. මනාව කනිනුයි.
කනිනුයි.
කනිනුයි සුඛං යන අර්ථවේ. තං සාතලක්කණං සම්පයුත්තානං උපබ්‍රෝහණ රසං උපබ්‍රෝහණ රසං. තං සාතලක්කණං එය
රස
සන
ඒ සුඛය.
ඒ සුඛය රස විඳීම් ලක්ෂණ කොට ඇත්තේය.
ඉෂ්ඨ රස විඳීම. අරමුණේ ඉෂ්ඨ රස විඳීම.
අරමුණේ ඉෂ්ඨ රස විඳීම් ඇත්තේය. සම්පයුත්තානං උපබ්‍රෝහණ රසං. සම්පයුත්තානං සම්ප්‍රයුත්ත ධර්මයන්ගේ උපබ්‍රෝහණ රසං වැඩිම කෘත්‍ය කොට සිටියේය. අනුග්‍රහ පච්චුපට්ඨානං අනුග්‍රහ
ප්‍රයුක්තයන්ට අනුග්‍රහ සම්ප්‍රයුක්ත ධර්මයන්ට අනුග්‍රහ කිරීම.
සම්ප්‍රයුක්ත ධර්මයන්ට අනුග්‍රහ කිරීම
වැටෙන ආකාරයයි.
වැටෙන ආකාරයයි. සතිපිච්ච නේසං කත්තචි අවිප්පයෝගේ ඉත්තාරම්මන පටිලාභ තුට්ටි පීති. කත්තචි කිසි තැනක නේසං ඒ ප්‍රීති සුඛය ඒ ප්‍රීති සුඛයන්ගේ අවිප්පයෝගේ සතිපිච අවිප්‍රයෝගයෙහි අවිප්‍රයෝගයක් ඇති කල්හි අවිප්‍රයෝගයක් ඇති කල්හිද ඉච්ඡාරම්
වෙන් නොවීමක් ඇති කල්හි
වෙන් නොවීමක් ඇති කල්හි ඉච්ඡාරම්මන පටිලාභ තුට්ටි ඉෂ්ඨාරම්මණයන්ගේ පිළි ලැබීම් එළඹ කොට සිටියේය.
අnder බලන්න.
ලාභ තුට්ටි නැහැ ඒක අනිත් එක. ඉෂ්ඨාරම්මණයන්ගේ පිළි ලැබීම් උපදින සතුට පීති ප්‍රීතිය නමි. පටිලද්ද රසානුභවණං සුඛං. පිළිලැබ අරමුණු රස විඳීම සුඛ නමි. යත්ථ පීති තත්ථ සුඛං. යත්ථ පීති යම් සිතක ප්‍රීතිය වේද තත්ථ සුඛං. එහි සුඛයද වේ. යත්ථ සුඛං තත්ථ න නියමතෝ පීති. යත්ථ සුඛං යම් සිතක සුඛය වේද තත්ථ න නියමතෝ. එහි නියමෙන් ප්‍රීතිය නොවේ. සංඛාර කන්ද සංගහිතා පීති. පීති ප්‍රීතිය සංස්කාරස්කන්ධෙහි සංග්‍රහ කරන ලදී. වේදනස්කන්ධ සංගහිතං සුඛං. සුඛය වේදනස්කන්ධෙහි සංග්‍රහ කරන ලදී. කන්තර කින්නස්ස වනන්තුදක දස්සන සමනේසු විය පීති. කන්තර කින්නස්ස කාන්තර මගක යන පිපාසාවෙන්
පීඩාවට පත්තුන කෙනෙකුගේ
එහෙම පීඩාවට පත්තුණු කෙනෙකුගේ වනන්තුදක දස්සන සවනේසු විය. වනයක් තුල දිය
වනාන්තර දිය දැකීම ඇසීම් මෙන්
එහෙම වනාන්තර දිය දැකීම් ඇසීම් මෙන් ප්‍රීතිය නමි. වනච්ඡායා පවේස උදක පරිභෝගේසු විය සුඛං. වනච්ඡායා පවේස වනසෙවනට පිරිස උදක පිරිසීම උදක පරිභෝගේසු දිය පරිභෝගේහි මෙන් සුඛං. සුඛේ නමි. තස්මින් සමය සැපය දත යුතුයි. තස්මින් සමයේ පාකට භාවතෝ චේතං උත්තන්ති වේති තබ්බං. තස්මින් සමයේ ඒ ඒ කාලයේහි පාකට භාවතෝ ප්‍රකට වන බැවින් ඒතං උත්තන්ති මෙය කියන ලද බව වේදි තබ්බං දත යුතු. අයංච පීති ඉදංච සුඛං අස්ස ජානස්ස අස්මින් වා ජානේ අත්තීති. ඉදං ජානම් පීති සුඛංති වුච්චති. අයංච පීති මේ ප්‍රීතියද ඉදංච සුඛං මේ සුඛයද අස්ස ජානස්ස මේ ධානයාගේ අස්ස ජානස්ස වා මේ ධානයාගේ හෝ අස්මින් ජානේ මේ ධානයේහි හෝ අත්තීති ඇත්තේ නොයි. ඉදං ජානං මේ ධානය පීති සුඛංති වුච්චති. පීති සුඛං යයි කියයි. අතවා පීතිච
කියනු ලැබේ.
අතවා පීතිච සුඛංච පීති සුඛං. අතවා නොහොත් පීතිච ප්‍රීතියද සුඛංච සුඛයද පීති සුඛං ප්‍රීති සුඛ නමි. ධම්ම විනයාදයෝ විය. ධම්ම විනයාදයෝ මෙනි. ධර්ම විනය ආදිය මෙනි. විවේකජම් පීති සුඛ මස්ස ජානස්ස අස්මින් වා ජානේ අත්තීති. ඒවම්පි විවේකජං පීති සුඛං. විවේකජං විවේකයෙන් හටගත් පීති සුඛං අස්ස ප්‍රීති සුඛය අස්ස ජානස්ස මේ ධානයාගේ අස්ස ජානස්ස වා මේ ධානයාගේ හෝ අස්මින් ජානේ වා මේ ධානයෙහි හෝ අත්තීති ඇත්තේ නුයි. ඒවම්පි විවේකජං පීති සුඛං. මෙසේ විවේකජ පීති සුඛං නමි. නම් වේ. යතේවහි ජානං ඒවම් පීති සුඛමේ පත්ථ
විවේකි සුඛම් පෙත්ථ.
පීති සුඛම් පෙත්ථ විවේකජ මේව හෝති. යතේවහි යම්සේ ජානං ධානය ඒවම් පීති සුඛම්
පත්ථ. යම්සේ ධානය විවේකජ වේද නැත්නම් විවේකයෙන් හටගත්තේ වේද ඒවම් මෙසේ පීති සුඛං අපි එත්ත ප්‍රීති මෙහි ප්‍රීති සුඛයද විවේකජං ඒව හෝති විවේකයෙන් හටගත්තේම වේ
තංචස්ස අත්තීති ඒ ප්‍රීති තං අස්ස ඒ ප්‍රීති සුඛයද අත්තීති.
ඒ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය අස්ස අත්තීති මේ ධානයේ වේනුයි තස්මා එබැවින්
ඒකපදේනේව විවේකජම් පීති සුඛං තිපි වත්තුන් යුජ්ජති ඒක පදේනේව එක එක පදයකින්ම විවේකජම් පීති සුඛං ඉති අපි විවේකජම් පීති සුඛං යැයි වත්තුන් කීමට යුජ්ජති සුදුසුය. විභංගේ පන ඉදං සුඛං ඉමාය පීතියා සහගතන්ති ආදීනා නයේනේතං බුත්තං විභංගේහි වනාහි ඉදං සුඛං ඉමාය පීතියා සහගතං ඉති යැයි
ආදීනා නයේන
ආදිනා නයින යනාදි නයින් ඒතං මෙය වුත්තං කියන ලදී. අත්තෝපන තත්‍රාපි ඒවමේව දට්ටබ්බෝ තත්‍රාපි එහිද අත්තෝපන අර්ථේ වනාහි ඒවමේව දට්ටබ්බෝ මෙසේම දත යුතුය.
එතකොට එතන විවේකජං කියලා කියන පදය ඊළඟට විස්තර කරන්නේ මේ ධානයේ ලක්ෂණ පද පැහැදිලි කරන්නේ ඊළඟට විවේකජං පීති සුඛං පඨමජ්ජානං කියලායි කිව්වේ. එතකොට එතන විවේකජං කියලා කිව්වේ විවේකයෙන් හටගත් විවේකජ. එතකොට අපි කියනවා අණ්ඩජ ජලජ ඔය විදිහට කියවනේ නේද? ඒ විදිහටම විවේකජ විවේකයෙන් හටගත්. අණ්ඩජ කියන්නේ බිජුවටින් එහෙම නැත්නම් බිජුවටෙහි හටගත්. ඒ වගේම මෙතන අණ්ඩේ ජාතෝති අණ්ඩජෝ විවේකේ ජාතෝති විවේකජෝ. එතකොට තං විවේකජං ඒ විදිහට මෙතන ගලපලා කියනවා. එතකොට ඒ විවේකයෙහි හටගත් එහෙම නැත්නම් විවේකයෙන් හටගත් කියන අර්ථයයි ඒකයි කිව්වේ විවේකය කියලා. මෙතන කිව්වේ විවිත්ති. මොකද්ද විවේකය කියන එකේ අදහස? විවිත්ති වෙන්වීම. වෙන්වීම විවේකයයි. අපි කියනවා දැන් එතකොට විවේකයක් ගන්න යනවායි කියලා. ඉතින් අපි හිතලා බලන්න ඕනේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ විවේකය බලාපොරොත්තු වෙන්නේ අපි විවේකයක් ගන්න හදන්නේ. අපි සමහර විට කියනවා නේද පොඩ්ඩක් වෙන කොහේ හරි සේනාසනයකට ගිහිල්ලා මේ ගුරුවරු නැති තැනකට ගිහිල්ලා විවේක ගන්න ඕන ටිකක්. ඔය අවිවේකයි ඒ නිසා ටිකක් තනියෙන් ඉඳලා විවේක ගන්න ඕන කියලා යනවානේ. ඉන්ෝන් හිතලා බලන්න ඕනේ ඇත්තටම මේ එතකොට විවේකය මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විවේකය. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නීවරණයන්ගෙන් වෙන්වීමේ විවේකයක් නේද? අපි හදන්නේ නීවරණ වැඩිපුර තිබ්බට කමන්නේ ගුරුවරුන්ගෙන් වෙන්වීමේ විවේකයක්. ඒක නිසා හරි ওই නිසා තමයි අපේ ගොඩාක් අර පැටලිලි හැදෙන්නේ. ඒ නිසා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විවේකය ඇත්තටම අපිට ලැබෙන්නේ ගුරුවරු ඇසුරේදී. දැන් මේ නීවරණ දුරු කරගන්න හේතු හැදෙන්නේ ගුරුවරු ඇසුරේදී. අපිට නීවරණ තේරුම් අරගන්න උදව් කරලා ඉතින් ඒ අවවාද අනුශාසනා කරලා නීවරණයන්ගෙන් වෙන් වෙන්න අන්න උපකාර කරනවා ගුරුවරු ඇසුරේදී. එතකොට තමයි අන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිය විවේකය අපිට ලැබෙන්නේ. අපි ඒ වුණාට කරන්නේ තනියෙන් සමහරට ඉදිටින් කෙලෙස් ඇති වෙනවා. ඉතින් ඒ නිසාම තමයි සමහරට යන්නේ ගුරුවරු ඇසුරෙහිදී තමයි අපේ කෙලෙස් ධර්ම වලට අවශ්‍ය ආහාර ලැබෙන්නේ නැහැ. ඒවා සමහරට යටපත් කරගෙන ඉන්න වෙනවා නේද? හැමෝම නෙවෙයි. ඉතින් අපි මේ කියන්නේ සමහරෙක් ඉතින් මේ ගුරුවරුන්ගෙන් අයින් වෙන්නෙම තමන්ට ඒ ඕන විදියට ඉන්න ලැබෙන්නේ නැති නිසා කියලා. ඉතින් එහෙම හිතනවා නම් ඒක බොහොම අපේ අඩුපාඩුවක් ඒතෙන් හිතා ගන්න ඕන. එතකොට අපි ඒ කරලා තියෙන්නේ නීවරණ වලට ඕන දේ කිරීම මිසක ඒ නිවන් අවබෝධ කරගන්න සුදුසු ඒ ආකාරයේ භික්ෂුවක් කළ යුතු දෙයක් නෙවෙයි. එහෙමනම් කරන්න ඕනම ගුරුවරු ඇසුර ඉඳගෙන නීවරණ වලට පහර වදින විදිහේ කටයුතු කරන්න ඕන. ඒ නිසා මෙතන ඒකයි මේ පැහැදිලිව කියන්නේ නීවරණානම් විගමෝ ඉති අත්තු. නීවරණයන්ගේ පහවීම දුරුවීම කියන එකයි අර්ථය, විවේක කියන එකේ අර්ථය. විවිත්තෝ ඉති වා විවේකෝ. එහෙම නැත්නම් විවිත්තෝ කියන අර්ථයෙන් හෝ විවේක කියලා ගන්නවා. ඒකට එතකොට විස්තර කරන්නේ අර්ථය නීවරණ විවිත්තෝ ඥාන සම්පයුක්ත ධම්මරාති. නීවරණයන්ගෙන් වෙන් වූ ධානයන්ගෙන් සම්ප්‍රයුක්ත වූ ධර්ම රාශියටත් විවේකය කියලා කියනවා. එතකොට අන්න ඒ කියපු නීවරණයන්ගෙන් බැහැර වුණ ධර්ම රාශියෙහි හටගත් අර්ථයෙන් හෝ නීවරණයන්ගෙන් බැහැර වුණ ඒ ධර්මයන්ගෙන් හටගත් කියන අර්ථ දෙකෙන්ම විවේකජං කියන වචනේ හැදෙනවා. ඒකයි කිව්වේ තස්මා විවේකා. එතකොට ඒක අර්ථය කියන්නේ හේතු අත්තේ නිස්සක්ක වචනං කියලා ටීකාවේ කියනවා. එතකොට මේක පංචමී අර්ථ වචනයක් හේතු අර්ථයේ. ඒ විවේකය හේතුවෙන් හටගත් කියන එකයි. ඒ විවේකය හේතුවෙන් තස්මා විවේකා. තස්මින් විවේකේ ඒ විවේකයෙහි. එතකොට අර මුල් පදේ අර්ථය තස්මා විවේකා කියද්දි හේතු අර්ථයේ පංචමියක්. ඒ විවේකය හේතුවෙන් හටගත්, එහෙම නැත්නම් ඒ විවේකයෙහි හටගත් ආධාරාර්ථය. ඊපස්සේ පීති සුඛං කියන පද විස්තර කරනවා. පීනයති පිනවානුයි ප්‍රීතිය. එතකොට ඒ ප්‍රීතියේ ලක්ෂණය තමයි සම්ප්‍රයුක්ත ධර්ම පිනවන ස්වභාවය. පිනවනවා කියන එක තේරෙනව නේද? ප්‍රීතිය කියන එක අර විස්තර කෙරෙනවා. මෙතන ඒ සියල්ල විස්තර කෙරෙන්නේ නැහැ. විසුද්ධි මාර්ගය එහෙම ඒතෙන් ගොඩක් විස්තර කරනවා. ඒ ප්‍රීති සම්බන්ධව වර්ග ගැන හිම නේද? ඒකට ඉතින් ඒතෙන් වලින් කියවලා දැනගමු. ඒකට කාය චිත්ත පීනන රස. සිත කය පිනවන පිනවීම කෘත්‍යයයි. ඒකට පරණ රසාව. ඒකට පැතිරීම කෘත්‍ය ඇත්තේ හෝ වෙයි කියලා කියනවා. ඒකට මේකෙදී මේ කාය චිත්ත කියන එක ගැන කියද්දී චිත්ත කියලා කියන්නේ සිතයි, කාය කියලා කියද්දී චෛතසික ධර්මයි. ඊට අමතරව ඒකේ තව ටිකක් විස්තර කරනවා. මේ සිත ප්‍රීතියෙන් යුක්ත වුණාම ඒක කයටත් දැනෙනවා. ඒ මොකද චිත්තජ රූප පැතිරීම නිසා, ඒ චිත්තජ රූපයන්ගේ පහළ වීම නිසා ඒක කයටත් දැනෙනවා. ඒ නිසා මේ රූප කායත් මේකට ගන්න පුළුවන්. මේ ප්‍රීතියට රූප කයටත් දැනෙනවා කියන එකයි විස්තර කරන්නේ. එතකොට ඕදග්ග පච්චපට්ඨාන. උද වැඩුණු බව ඉතින් මේක වැටහෙන ආකාරය. දැන් ප්‍රීතිය ඇති වුණාම අපිට ඒක දැනෙන ආකාරය තමයි මේ ඔද වැඩුණු බව කියන්නේ. ඔද වැඩිනවා කියලා කියන්නේ අර ප්‍රීතිමත් වුණාම දැනෙන ආකාරය නේද? කොහොමද ඒක විස්තර කරන්නේ? ඉතින් ඔද වැඩුණු බව නේද? ඒක ඉතින් ප්‍රීතියක් ඇති වුණාම තමන්ට දැනෙනවනේ කයට දැනෙන හැටි නේද? ප්‍රීතිය කියන කිතෙන් අත්දකින්න පුළුවන්. ඊට පස්සේ සුඛ කියන වචනේ විස්තර කරන්නේ සුව කරණය තමයි සැපය. එතකොට ඒක කොහොමද විතර කරන්නේ? කාය චිත්ත ආබාධං සුට්ටුච කා සුට්ටුවා කාදති කනති. ඒ කියන්නේ කාය චිත්ත ආබාධ මනාව ඉවත් කරනවා කියන අර්ථයෙන් සුඛ කියලා කියනවා. එතකොට කාය චිත්ත ආබාධ දුරු කරනවා කියන එකයි අර්ථය. එය සාත ලක්ෂණ. කොහොමද? ඉෂ්ඨ රසයේ විඳීම තමයි, මధుර රස විඳීම තමයි ලක්ෂණය. සම්පයුක්තානං උපබ්‍රෝහණ රසං. ඒතර සම්ප්‍රයුක්ත ධර්ම වඩන ස්වභාවයක් තමයි තියෙන්නේ. හිතේ යෙදෙන ධර්මතා අනික් ධර්ම වඩන ස්වභාවයක් තියෙනවා මේ සුඛයේ. ඒ වගේ ආකාරයක් තියෙනවා, වැටහෙන ආකාරයක් නෙවෙයි මෙතන කියන්නේ කෘත්‍ය. අනුග්‍රහ පච්චුපට්ඨාන. ඒතර සම්ප්‍රයුක්ත ධර්මයන්ට අනුග්‍රහ කරනවා වගේ වැටහෙනවා, සැපය තියෙනවා නම්. එතකොට අන්න ඒකයි ඊළඟට විස්තර කරන්නේ. මේ පීති සුඛ කියන දෙන්නා වෙන් නොවි ඇතම් සිත්වල පවතිනවා. කොයි වගේ සිත්වලද පීති සුඛ දෙන්නා තියෙන්නේ? චතුර්ථ ධානයේ කොහොමද තියනවද? සති අධ්‍යානේ ප්‍රීති සුඛ තියෙනවා. චතුත් අධ්‍යානේ වෙද්දී පීතියාච විරාග උපෙක්කකෝ. දොර ප්‍රීතිය නැහැ. ඒ නිසා සති අධ්‍යානයේ ප්‍රීති සුඛ දෙන්නම තියෙනවා. එතකොට ඒකයි කියන්නේ. එතකොට අන්නේ සති අධ්‍යාන සහ ඊට මෙහා අවස්ථාවවලදී එතකොට ප්‍රීති සුඛ දෙන්නම එකට වැඩ කරනවා. ඒකයි මේ කියන්නේ. ඇතැම් සිතක මේ දෙන්නම එකට තිබුණත් ඒ දෙකේ වෙනස මෙන්න මේ විදිහට දැනගන්න කියලා කියනවා. එතකොට ඉෂ්ඨ අරමුණක් ලැබීමෙන් නැති වෙන තුෂ්ටිය තමයි ප්‍රීති කියලා කියන්නේ. ඉෂ්ඨ අරමුණක් ලැබීම ලැබුණම ඇති වෙන තුෂ්ටිය, තුටු වීම කියලා අපි කියනවා. එතකොට මේ ලැබුණු අරමුණේ රසය අනුභව කිරීම තමයි සුඛය කියලා කියන්නේ. තව ටිකක් ඉස්සරහට යද්දී ඒක පැහැදිලි වෙනවා. යම් තැනක ප්‍රීතිය වෙනවද සුඛය එතන අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය සහිත සිතක් තියෙනවා නම් එතනදී අනිවාර්යයෙන්ම සුඛය තියෙනවා. හැබැයි යම් තැනක සුඛය තිබුණාට එතන අනිවාර්යයෙන්ම ප්‍රීතිය තියෙනවා කියලා කතාවක් නැහැ. ඒක අපි අර කුලකයක් විදිහට අඳිනවා නම් කොහොමද? මේ ඔක්කොම ගමකෝ කොට ප්‍රීතිය සහ මේ සුඛය සමානක් තියෙන ප්‍රීතිය සහ සුඛය කියන දෙකම යෙදෙන තිත් තියෙනවා. ඊට පස්සේ ප්‍රීතිය යෙදෙන මේකදී කියන්නේ ප්‍රීතිය සහ සුඛය දෙකම තියෙනවා. මේකෙදී මේ කොටස මේ කොටසේ ප්‍රීතිය සහ සුඛය දෙකම තියෙනවා. මෙතනදී සුඛය පමණක් කියන තියෙනවා. මෙතනදී ප්‍රීතිය සහ සුඛය දෙකම යෙදෙනවා. පැහැදිලි නේද? එතකොට මේ ටිකින් මේ වගේ තමයි. එතකොට මේ මේකේ අනිවාර්යෙන්ම සුඛය සහ ප්‍රීතිය දෙකම යෙදිලා තියෙනවා. එතකොට ඒකේ දැන් ප්‍රීතිය තියෙනවා කියද්දි අනිවාර්යෙන්ම සුඛයත් ඒත් එක්ක තියෙනවා. එතකොට මේ සියල්ලම අපි සුඛය සහිත සිත් කියලා ගත්තම මේ මුළු කොටුවම අපි ගන්නවා සුඛය සහිත සිත්. එතකොට මේ කොටස අපි ගන්නවා ප්‍රීතිය සහිත. එතකොට ප්‍රීතිය සහිත සිත් කියන්නේ සුඛය සහිත සිත් කියන මුළු කොටසින් එක කොටසක්. එහෙම දෙන්නේ නෑ. ඔව් ප්‍රීතිය තියේදී ඒත් එක්ක සුඛයක් තියෙන විදිහ. සුඛය තියෙනවායි කිව්වම අනිවාර්යම ප්‍රීතිය යෙදෙනවා කියලා නෑ. ඒ කියන්නේ සුඛය සහිත ප්‍රීති රහිත සිත් තමයි. ඒතකොට මේ පිටපැත්තේ කොට. සුඛය සහිත ප්‍රීතිය රහිත එක තමයි පිටපැත්තේ. පැහැදිලිනේ නේද? එතකොට මේ වගේ උදාහරණයක් තමයි තතිය ධානය නේද? තතිය ධානයේ ප්‍රීති සුඛ දෙකම තියෙනවා. චතුර්ථ ධානයේ චතුර්ථ ධානයේ එතකොට ප්‍රීතිය නැහැ, සුඛ ඒකාග්‍රතාවනේ තියෙන්නේ. එතකොට චතුර්ථ ධාන කියලා කියන්නේ සුඛය සහිතයි ප්‍රීතිය රහිතයි. සුඛ ඒකාග්‍රතාව සහිතයි. චතුත්ථ. සුඛස්ස තතිය විතක් පළවෙනි එකේ පහයි, දෙවෙනි එකේ හතරයි, තුන්වෙනි එකේ විතක්ක විචාර හැර ඉතිරි තුනයි. ප්‍රීති සුඛ එකක් ගත්තා. තතිය අධ්‍යානයේ ප්‍රීතිය තියෙනවා. දැන් ආයස්මා කියන්නේ සූත්‍ර ක්‍රමයට. දැන් අභිධර්ම ක්‍රමයට ධ්‍යාන පහයිනේ. ඒ ධ්‍යාන පහේ මේ කතාව අපි කිව්වේ ධ්‍යාන පහේ කතාවේදී ප්‍රථම ධ්‍යානයේ මෙහෙමනේ. පළවෙනි ධ්‍යානයේදී ධ්‍යානාංග පහයි. විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගත්තා. ද්විතිය ධ්‍යානයේදී එකක් අඩු වෙනවනේ. විතර්කය හැර හතරයි. එහෙමනේ අඩු වෙගෙන යන්නේ. තතිය ධ්‍යානයේදී ප්‍රීතිය තියෙනවා. ප්‍රීති සුඛ එකක් ගත්තා. ତେଣୁ මේක අපි අභිධර්ම ක්‍රමයට ගත්තොත් මේ සුඛය සහිත ප්‍රීතිය රහිත සිත් කියන එකයි කියන්නේ. ତେଣୁ චතුර්ථ ධ්‍යාන හිත. හරියට. ඒ ටික අපි වැඩි විස්තර ඉතින් ඊතෙන් වලින් බලාගමු නේද? මේ වගේ සටහනක් නිකන් ඕනනම් දාගන්න. ඊට පස්සේ මේ ප්‍රීතිය සංස්කාර ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. ඇයි? සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ රූප ස්කන්ධය රූපයයි, වේදනාව චෛතසිකේ වේදනා ස්කන්ධයයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයයි. ඊට පස්සේ විඥාණය හැර, එහෙම නැත්නම් සිත හැර ඉතිරි නාම ධර්ම 50 සංස්කාර ස්කන්ධයයි. එතකොට ඒකට තමයි ප්‍රීතිය අයිති වෙන්නේ. වැදිරින්නේ නේද? ඒ 50 ඇතුලේ. ඒ නිසා සංස්කාර ස්කන්ධයට තමයි ප්‍රීතිය අයිති වෙන්නේ. සුඛය අයිති වෙන්නේ වේදනාවට. දැන් වේදනාවේ ප්‍රභේදයක්නේ සුඛය කියන්නේ. වේදනාව කොටස් 3කට බෙදෙනවා එක ක්‍රමයකට, තව ක්‍රමයකට 5කට බෙදෙනවා. එතකොට ඒ කොහොම බෙදුවත් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා බෙදෙනවා. ආපහු සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියලා තව බෙදෙනවා. එතකොට ඒ කොයි ක්‍රමයකට බෙදුවත් අයිති වෙන්නේ සුඛය කියන එක වේදනා ස්කන්ධයට. එතකොට ඒ විදිහටත් මේ දෙක දෙකක් කියන එකයි මේ පැහැදිලි කරන්නේ. සුඛයයි ප්‍රීතිය. එතකොට මේ දෙකේ වෙනස තව ටිකක් උපමාවකින් පෙන්නනවා. කොහොමද කාන්තාරයක පීඩාවටපත් වුණු මිනිසෙක් කැලෑවක් වත් එහෙම නැත්නම් වතුර ඒ වගේ දේවල් දැක්කම ඇහුනම ඇති වෙන තත්වය වගේ තමයි ප්‍රීතිය. ඔන්න හොඳටම වතුර තිබහ වෙලා හොඳටම ක්ලාන්ත වෙලා යති ඔන්න තමන්ට දකින්න ලැබෙනවා ඈතක ටිකක් දුර කාන්තාරයේ මැද ෂේම භූමියක්. ඔන්න වතුර තියෙනවා කියලා කවුරු හරි තව මීටර 100ක් එහායින් වතුර තියෙනවා හරි ඒ වගේ කවුරු හරි කියනවා එහෙනවා. එහෙම නැත්නම් දකින්න ලැබෙනවා. ඒ වගේ තමයි ප්‍රීතිය. එතකොට ඒවා ගීලා ඒවා පරිභෝග කරනවා වගේ තමයි සුඛය. මොකද ඒ රසය විඳින නිසා. ඒ අවස්ථාවේ ප්‍රකට භව වශයෙන් තමයි මේ විදියට දේශනා කළේ කියලා දැනගන්න කියනවා. එතකොට ඉතින් මේ සුඛය සහ ප්‍රීතිය කියන දෙක ඉතින් ඒ ප්‍රකට නිසා මේ ප්‍රථම ධානයේදී ඒ දෙක වෙන් කරලා පෙන්වනවා. ඉතින් දැන් මේකේ වෙන ධර්මතා නැතුව එහෙම නෙවෙයි. ඉස්සරහට තව ටිකක් විස්තර කියනවා. අපි බලමුකෝ. තව ටිකක් ඕක පැහැදිලි කරලා තියෙනවා ටීකාවලදී. මේක කියන්න වෙලාව මදි නිසා අපි විස්තර කිව්වේ නැත්තේ. ඒතෙන් ඒ කොහොමද මේක උපමාව ගලපන්නේ කියලා පැහැදිලි කරනවා. ඒතෙන් ඉතින් අපි පස්සේ කාලෙක වැඩි විස්තර දැනගමු නේද? මේක මෙතන මේ ශික්ෂාපදයට ලකුවට අදාළ නැති නිසා අපි ඉතින් මේ විදියට යමු. ඒ ඇති. එමු. විසුද්ධි මාර්ගයේ වගේ බලාගමු මේ තේ නේද? ඒ ටික ඉතින් පැහැදිලි. මෙතන ටිකක් වෙලා යනවා. ඉතින් මොකද මේ ඊට එහෙම අපිට කියන්න ගියොත් ගොඩක් නේද කාලේ. ඒ ටික පස්සේ කාලෙක අපි ඒ විදිහට කාගෙන් හරි ගහගමු නේද? හරි. එතකොට මේ ප්‍රීතියත් මේ සැපයත් මේ ධානයේ තියෙනවා, එහෙම නැත්නම් මේ ධානයෙහි තියෙනවා කියලා චට්ටියෙන් හෝ සත්තමියෙන් දෙවිදියටම අර්ථ කියන්න පුළුවන්. මේ ධානයට අයිති, එහෙම නැත්නම් මේ ධානයෙහි විද්‍යමානයි කියන අර්ථ දෙකින්ම මෙතන කියනවා ප්‍රීති සුඛං කියලා මේ ධානයට කියනවා. ප්‍රීති සුඛ සහිත වූ ධානයක්. ප්‍රීති සුඛං එතකොට විශේෂණ පදයක් විදිහට නේද? අපි කියනවා ගුණවා පුරිසෝ, ගුණවත් වූ පුරුෂයා. ඒ විදිහටම ප්‍රීති සුඛං ඥානං, ප්‍රීති සුඛයෙන් යුක්ත වූ ධානය. පැහැදිලිනේ? එහෙම නැත්නම් තව ක්‍රමයකට ප්‍රීතියද සැපයද කියන ද්වන්ද සමාසයෙන් ප්‍රීති සුඛං කියලා පදේ හදනවා. හරියට ඒක ධම්මංච විනයෝච ධම්ම විනයෝ කියලා හදුවා වගේ. එතකොට විවේකජම් ප්‍රීති සුඛං, විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියකුත් සැපයකුත් අස්ස ඥානස්ස, මේ ධානයට එහෙම නැත්නම් මේ ධානයෙහි ඇත්තේ කියන මේ විදියටත් විවේකජම් ප්‍රීති සුඛං කියලා මේකට නමක් දෙන්න පුළුවන්. එතකොට මේ ඊට පස්සේ විස්තර කරනවා යම්සේ ධානය ප්‍රීති විවේකජ වෙනවද, විවේකයෙන් හටගත්තා වෙනවද ධානය. ඒ විදියටම ප්‍රීති සුඛම්පි එත්ත විවේකජං ඒව හොති. මේ ප්‍රීතියත් සුඛයත් ධානයේ යෙදෙන ප්‍රීතිය සුඛය කියන දෙකත් විවේකයෙන්ම තමයි හටගත්තේ. විවේකය කියන එකන කිව්වේ කෙලෙසුන්ගෙන් වෙන්වීමෙන්ම තමයි. එතකොට මේ ප්‍රීති සුඛ දෙන්නත් හටගත්තේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් විවේකජං පදේ ප්‍රීති සුඛං කියන පදයටත් විශේෂණ කරලා අර්ථ කියන්න පුළුවන්. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් ඇති, කෙලෙසුන්ගෙන් වෙන්වීම නිසා හටගත් ප්‍රීතියත් සුවයත් ඇත්තා වූ ප්‍රථම ධානය කියන එකයි එතකොට අර්ථය. එතකොට ඒ විවේකයෙන් වෙන් වූ ප්‍රීතිය මෙයට, ප්‍රීති සුඛය මෙයට ඇත්තේය කියන අර්ථයෙන් එකම පදයකින් විවේකජම් ප්‍රීති සුඛං කියලා කියන්නත් පුළුවන්. එතකොට මේක සමාස කළාම විවේකජම් ප්‍රීති සුඛං කියලා එකම වචනයකට යොදන්න පුළුවන්. විභංගයෙහි මේ කාරණාව ඉදං සුඛං, මේ සුඛය ඉමාය ප්‍රීතියා සහගතං, මේ ප්‍රීතියෙන් යුක්තයි, මේ ආදී න්‍යායෙන් විස්තර කළා කියනවා. ඒකෙත් අර්ථය ඉතින් මේ කියපු විදියටම දැනගන්න. මේ කියපු ක්‍රමයටම ඉතින් විභංගයේදී ඒ විස්තර කරන ධ්‍යාන කතාවත් අර්ථය මේ විදියට දැනගන්න කියලා කියනවා. ඒ ටික පස්සේ කාලෙක දැනගන්න නේද? එතකොට මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට හමු ගන්න. වනන්ත වනාන්තර කියලා, දැන් වනාන්ත කියලා අපි කියනවා. වනන්ත වනං ඒව වනන්තං. වනාන්ත වන කෙලවර කියන්නේ වන, වනාන්තර කියලා කියන්නේ වනය කියලාත් කියනවා සිංහලින් උත් වනාන්තරය කියලාත් කියනවා. ඒ වගේ තමයි. වනන්ත උදක කියන වචන දෙක එකතු වෙලා, වනන්ත උදක කියන වචන දෙක එකතු වෙලා තමයි වනන්තු උදක වුනේ. එතකොට ඒකේ දස්සන සවනේසු විය. එතකොට ඒකනේ වනන්ත කියන්නේ එක වචනයක්. වනන්ත එක වචනයක්, උදක වෙන වචනයක්. එතකොට ඒකයි අර ඊළඟට විස්තර ගන්නේ වනඡායා පවේස. වන ඡායාවට පිවිසීම මේ. උදක පරිභෝගේසුය. ඒ දිය පරිභෝගයන් හිමෙන්. මේ දෙක කිව්වේ අර හෙවන සහ පිපාසයේ සංසිඳවන කියන කතාව දෙක. කැලෑවට වනාන්ත කියලා කියනවා. වනාන්තර ච ඒතම්. මොකද පීඩාවට පත් කියන එක? එතකොට කිදි කියන ධාතුවෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒක පස්සේ තොරතුරු වැඩි පුර හොයාගන්න දැනට අවශ්‍යයි. හරි, ඉතිරි කොටස එහෙනම් කියමු නේද? හරි, මේ ටික අපි ප්‍රථම ධ්‍යාන කතාව ඉවර කරලම නවත්තමු. පොඩ්ඩක් වෙලා යයි කමන්නේ නේ. හරි. ටිකක් ඉක්මනට කියන්න.
පඨමන්ති. පඨමන්ති ගණනාන් කුබ්බතෝ පඨමං. පඨමං ඉති පඨමං යනු ගණනා කුබ්බතෝ පඨමං. ගණන් පිළිවෙලින් ප්‍රථම වේ. ඉදං පඨමං සමාපජ්ජති තිපි පඨමං. ඉදං මේ ධ්‍යානයේට පඨමං පළමු කොට සමාපජ්ජති තිපි සමවදීනුයිද පඨමං ප්‍රථමය. පච්චනීක ධම්මේ ජාපෙන්ති ඉති ඥානං. ජාපේති ඉති ඥානං. පච්චනීක ධම්මේ විරුද්ධ ධර්මයන් ජාපෙන්ති ඉති
බහුවචනින්මයි කියන.
ජාපේති ඉති ඥානං දවානුයි ධ්‍යාන නමි. ඉමිනා යෝගිනෝ ජහයන්ති තිපි ඥානං.
ඉමිනා
මෙයින් යෝගිනෝ යෝගීන්
යෝගීහු
ජහයන්ති තිපි නැවත නැවත සිතා බලනුයි ඥාන නමි. පච්චනීක ධම්මේ දහන්ති ගෝචරං වා චින්තේති ඉති අත්තෝ. පච්චනීක ධම්මේ විරුද්ධ ධර්මයන් දහන්ති වා ගෝචරං වා
දහන්ති
දවස් ගෝචරං වා
වා එසේ නැතහොත් ගෝචරං චින්තෙන්ති ඉති
අරමුණු සිතන්නේ නුයි යන අර්ථේ
යනු අර්ථයි.
සයං වා තං ජායති උපනිජ්ජායති ඉති ඥාන. සයං වා
තෙමේ හෝ
තං ජායති අරමුණු සිතයි උපනිජ්ජායති ඉති ලංකොට සිතයි නුයි ඥාන නමි. තේනේව තං උපනිජ්ජායන ලක්ඛණන්ති උච්චති. තේනේව එයින්ම තං ඒ ධ්‍යානයේ උපනිජ්ජායන ලක්ඛණන්ති උච්චති. උපනිජ්ජායන ලක්ෂණේයි කියනු ලැබේ.
උපනිජ්ජායන ලක්ෂණ ඇත්තේයි
උච්චති කියනු ලැබේ. තදේතං ආරම්මන උපනිජ්ජායනං ලක්ඛණ උපනිජ්ජායනන්ති ද්විදං හෝති. තං ඒ මේ ධ්‍යානයේ ආරම්මණ උපනිජ්ජායන ලක්ඛණ උපනිජ්ජායනං ලක්ඛණ උපනිජ්ජායන
ධ්‍යානයයි
ද්විදං හෝති දෙපරිදි වේ. තත් ආරම්මණ උපනිජ්ජායනන්ති සහ උපචාරේන අට්ඨ සමාපත්තියෝ උච්ඡන්ති. තත් එහි ආරම්මණ උපනිජ්ජායනං ආරම්මණ උපනිජ්ජායන ධ්‍යානය යනු උපචාරේන සහ අට්ඨ සමාපත්තියෝ
උච්ඡන්ති.
උපචාර සමග අට්ඨ සමාපatti කියනු ලැබේ. කස්මා කසිනාදී ආරම්මණ උපනිජ්ජායනතෝ ලක්ෂණ උපනිජ්ජායන.
එතන ඉවරයි වාක්‍ය.
කස්මා
නැවතීමේ ලක්ෂණක් තියෙන්නේ නවත්තන්න නේද?
කවරෙහිින් දෙයක් කසිනාදී අරමුණු උපනිජ්ජායනතෝ අරමුණු ලංකොට සිතන බැවිනි.
කවරෙහිින් දෙයක් කසිනාදී අරමුණු සිතන බැවිනි.
ලක්ෂණ උපනිජ්ජායන්ති විපස්සනා මග්ගඵලානි උච්චති. උච්ඡන්ති ලක්ෂණ උපනිජ්ජායන ධ්‍යායන්ති.
ලක්ෂණ උපනිජ්ජායන ධ්‍යානය යනු
විපස්සනා මග්ගඵලානි උච්ඡන්ති. විපස්සනා මාර්ගඵලයන් උච්ඡන්ති කියනු ලැබේ. කස්මා ලක්ෂණ උපනිජ්ජායනතෝ කවරෙහිින් දෙයක් ලක්ෂණ උපනිජ්ජායනතෝ ලක්ෂණ උපනිජ්ජායනය කරන බැවිනි.
ඒවා ඉතින් ආයේ නැවත වතාවක් කියලා පරිවර්තනය කරන්න ඕනේ නැහැ. කෙටිණි වාක්‍ය ඒවා එහෙමම කියාගෙන යන්න පුළුවන්.
එත්තෙහි විපස්සනා අනිච්ච ලක්ෂණාදීනි උපනිජ්ජායති. විපස්සනාය උපනිජ්ජායන කිච්ඡං කන මග්ගේ සිඤ්ජති.
සිඤ්ජති
इति මග්ගෝ ලක්ෂණ උපනිජ්ජාය නිජ්ජානන්ති උච්චති. එත්තෙහි මෙහිදී විපස්සනා අනිච්ච ලක්ෂණාදීනි විපස්සනා අනිච්ච ලක්ෂණ
විපස්සනාව අනිත්‍ය ලක්ෂණාදිය උපනිජ්ජායනය කරයි.
අනිත්‍යාදී ලක්ෂණේ උපනිජ්ජායනය කරයි. විපස්සනායේ උපනිජ්ජායන කිච්ඡං පන
විපස්සනාවේ උපනිජ්ජායන කෘත්‍ය වනාහි
විපස්සනාවේ උපනිජ්ජායන කෘත්‍ය වනාහි මග්ගේන සිද්ධති इति
මාර්ගයෙන් සිදුවේනුයි
මාර්ගයෙන් සිදුවේනුයි මග්ගෝ ලක්ෂණ උපනිජ්ජායන්ති ති උච්චති මග්ගෝ මාර්ගය ලක්ෂණ උපනිජ්ජායනං ජානන්ති උත් මාර්ගයේ ලක්ෂණ උපනිජ්ජායනයයි උච්චති කියයි
කියනු ලැබේ
පලංපන නිරෝධස්ස තත ලක්ෂණං උපනිජ්ජායති इति ලක්ෂණ උපනිජ්ජායනන්ති උච්චති පලංපන ඵලේවනාහි නිරෝධස්ස තත් ලක්ෂණං නිරෝධය පිළිබඳ තත් ලක්ෂණය උපනිජ්ජායති इति ලංකොට සිතානුයි ලක්ෂණ උපනිජ්ජායන නිජ්ජානන්ති උච්චති ලක්ෂණ උපනිජ්ජානෙයි උච්චති කියනු ලැබේ. ඉමස්මින් පනිත්ත ආරම්භ
පනිත්ත කියලාද තියෙන්නේ පනත්තේ කියලාද?
පනත්තේ ඉමස්මින් පනත්තේ ආරම්භන උපනිජ්ජායන මේව ජානන්ති අධිප්පේතං. ඉමස්මින් මේ අර්ථෙහි ඉමස්මින් පනත්තේ මේ අර්ථෙහි වනාහි ආරම්භන උපනිජ්ජායන මේව ආරම්භන උපනිජ්ජායනේම ජානන්ති අධිප්පේතං ජානේයයි අදහස් කරන ලද්දේ. එතාහ කතමං පන සං ජානං නාම යං සවිතක්කං සවිචාරං පීති සුකාන්ති එවං අපදේශං අරහතීති උච්චතේ. යං සවිතක්කං සවිචාරං පීති සුකාන්ති යම් ධ්‍යානයක් සවිතක්ක සවිචාර පීති සුකාන්ති යයි එවං මෙසේ අපදේශං අරහත්ීති පෙන්වීම
දැක්වීමට සුදුසුදයක් උච්චතේ.
ඊට කරුණු කියනු ලැබේ. තං ජානං නාම ඒ ධ්‍යානය නම් ධ්‍යානය කවරේද?
යමක් සවිතක්කද සවිචාරද ප්‍රීතිසුඛ සහිතද?
යමක් සවිතක්කද සවිචාරද ප්‍රීතිසුඛද?
එවං මෙසේ
අපදේශං අරහති ඉති
දැක්වීමට සුදුසුදයක් උච්චතේ ඊට පිළිතුරු කියනු ලැබේ.
යතා
කලිනොත් කිව්වනේ
යතා
ඉවර කරන්න වෙන්නේ අද යතා යම්සේ
සදනු සපරිජනෝති ආදීසු ටපෙත්වා ධනංච පරිජනංච අඤ්ඤු අපදේශාරහෝ නහෝති. සදනෝ සපරිජනෝ ඉති ජනෝති සදනෝ සපරිජනෝ යන තැන්වල ආදි
ධනංච පරිජනංච තපෙත්වා
ධනේද පිරිවර ජනයාද තපෙත්වා හැර අඤ්ඤෝ අපදේශාරහෝ නහෝති.
ඒක නකාරය අයින් කරගෙන කියන්න.
අපදේශාරහෝ පෙන්වීමට යෝග්‍ය
තැනත්
අනිකෙක්
හෝති වෙයි.
එවං තපෙත්වා විතක්කාදී ධම්මේ අඤ්ඤං අපදේශාරහං නත්ති. එවං මෙසේ විතක්කාදී ධම්මේ
තපෙත්වා
විතර්කාදී ධර්මයන් හැර අඤ්ඤං අපදේශාරහං අඤ්ඤං නත්ති. දැක්වීමට සුදුසු අඤ්ඤං අනිකක්
අන් ධර්මයක් නැත.
අන් ධර්මයක් නැති නැත. යථාපන සරථා සපත්තිකා සේනාති වුත්තේ සේනංගේසු ඒව සේනා සම්මුති. යථා යම්සේ සරථා රත සහිත සපත්තිකා පාබල සහිත සේනාති වුත්තේ සේනායයි කිව් කල්හි සේනංගේසු ඒව සේනංගේහිම
අංගයන්හිම
සේනා සම්මුති
සේනා සම්මුතියයි
වේද ඒවමිද පංචසු අංගේසු ඒව
මෙහි පංච අංගයන් ධ්‍යාන අංගයන්හිම
මෙසේ මෙහි පංච ධ්‍යාන අංගයන්හිම ජහන සම්මුති වේදි තබ්බ ජහන සම්මුතිය දත යුතුයි. කතමේසු පංචසු කවර පසක්ද යත් ඉතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තේකාග්ගතාති හේතේසු. විතක්කෝ විචාරෝ පීති සුඛ චිත්තේකාග්ගතා යන හේතේසු මොවුන්
මේ ධර්මයන්ය
ඒතානේව හිස්ස සවිතක්කං සවිචාරಂತಿ ආදීනා නයන අංගභාවේන උත්තානි.
ඒතානි ඒව
මේ අංගයෝම අස්ස
මේ ධානයාගේ ඒ ධානය කියලා පස්සේ ගමු. සවිතක්කං සවිචාරං ඉතියාදීනා නයේන
සවිතක්කං සවිචාරං යනාදී නයින්
අස්ස අංගභාවානි බුත්තානි මේ ධානයේ අංගභාවයෙන් කියන ලද්දාහුය.
මේ ධානයේ අංගභාවයන් කියන ලද්දාහුය අවුත්තත්තා ඒකග්ගතා අංගං නහෝති චේ සංචන අවුත්තත්තා ධානාංගයන්
නොකියන ලද බැවින්
ඒකග්ගතා අංගං නහෝති ඒකාග්‍රතාවය අංගයක් නොවේද යත් සංචන
එයද එසේ නොගත යුතුයි
කස්මා කවරෙහිින්ද යත්
උත්තත්තා ඒව
කියන ලද බැවින්මය සාපීහි විභංගේ ජානಂತಿ විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තේ චිත්තස්සේ ඒකාග්‍රතාති එවං උත්තා ඒව. සාපි ඒකාග්‍රතාව
ඒකාග්‍රතාවේද
විභංගේහි
පාලියෙන් කියන්න ඉතිරි ටික
ජහනන්ති විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තේ චිත්තස්සේ ඒකාග්‍රතා
ඉති
යනුවෙන්
එවං උත්තායේව
මිසේ කියන ලද්දේම යථා සවිතක්කං සවිචාරಂತಿ යම්සේ සවිතක්කං සවිචාරං
යයි කියන ලද්දේද
එවං මෙසේ සවිතක්කේ
සචිත්තේකග්ගතංති
ඉදං අවුත්තේපි ඉමිනා විභංග වචනේන විතක්කේක චිත්තේකග්ගතාපි අංගමේවාති වේදිතබ්බ. එවං මෙසේ සචිත්තේකග්ගතං යයි
ඉද මේ ධ්‍යාන කතාවෙහි
අවුත්තේපි
නොකී කල්හිද
ඉමිනා විභංග වචනේන මේ විභංග වචනේන චිත්තේකාග්ගතාපි චිත්තේකාග්ගතාවද අංගමේවාති වේදිතබ්බා අංගමයි දතේතුයි. යේනහි අදිපායේන භගවතා උද්දේශෝ කතෝ සෝ ඒව තේන විභංගේහි විභංගේපි ප්‍රකාශිතෝ.
යේන අදිපායේන
යම් අදහසකින් භගවතා භාග්‍යවතුන් වහන්සේ
විසින්
උද්දේශෝ කතෝ උද්දේශය කරන ලද්දේද
සෝ ඒව
ඒ අදහසම
තේන විභංගේපි භාග්‍යතුන් වහන්සේ විසින්
විභංගේපි ප්‍රකාශිතෝ විභංගේහිද වදාරණ ලද්දේය.
හරි, ඊටික අපි මේක බලාගෙන යමු මොකක්ද කියලා නේද. ඒකට පඨමං කියලා කිව්වේ ගණන් අනුපිළිවෙලින් ප්‍රථම කියන එකයි තේරුම. එතකොට මේයට පළමුව සමවදින්නේය කියන අර්ථයෙන්ුත් ප්‍රථම කියලා කියනවා. එතකොට ධානා කියන වචනේ අර්ථය විස්තර කරනවා පච්චනීක ධම්මේ ජාපේති. විරුද්ධ ධර්ම දවන්නේ කියන අර්ථයෙන් ඒ කියන්නේ මෙතනදී කියන්නේ නීවරණ ධර්ම දවනවා කියන අර්ථයෙන් ඥාන කියලා කියනවා. ඊට අමතරව මේ ධානය කරන කොටගෙන යෝගීන් යෝගීහු කල්පනා කරත් කියන අර්ථයෙන් ධාන කියලා කියනවා. ඒ වගේම ඒකේ තේරුම විස්තර කරනවා විරුද්ධ ධර්ම දවනවා, එහෙම නැත්නම් අරමුණ හිතනවා කියන අර්ථයයි. අරමුණ හිතනවා. ඒකට අරමුණ හිතන්නේ ධානයයි. එහෙම නැත්නම් තවත් අර්ථයක් සයන්වා තං ජායති. තෙමේ හෝ ඒ අරමුණ හිතනවා. එහෙම නැත්නම් උපනිජ්ජායනය කරනවා. සමීපව බලනවා කියන එක. ඒකට උපනිජ්ජායන කියන එක මෙතන අදහස් කරන්නේ දැන් ධාන සිතේදී ඒ අරමුණ ස්පර්ශ කරන ආකාරයක් තියෙනවනේ. එකට අරමුණත් එක්ක සමීප වෙලා එකට ගැටිලා වගේ. අන්න ඒකයි මෙතන උපනිජ්ජායන කියලා කියන්නේ. එතකොට අරමුණ එක්ක එකට බොහොම සමීපව අරමුණ කල්පනා කරනවා, අරමුණ දකිනවා කියන එකයි. ඒ නිසා තමයි යට උපනිජ්ජායන ලක්ෂණය ඇත්තේය කියලා කිව්වේ. එතකොට ඒ ධානයට උපනිජ්ජායන ලක්ෂණය බොහොම සමීප වෙලා අරමුණ බලන ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ ධාන කොටස් දෙකකට බෙදෙනවා, ආරම්මන උපනිජ්ජායන සහ ලක්ෂණ උපනිජ්ජායන ධාන කියලා. එතකොට ආරම්මන ආරම්මන උපනිජ්ජායන ධාන කියලා කියන්නේ උපචාර ධානයේට සහ උපචාරයේට සහ සමාපatti අටට. හේතුව මොකක්ද? කසින ආදී අරමුණු තමයි මේ ධාන වලින් ලංකොට බලන්නේ. බොහොම සමීපව අරමුණත් එක්ක ඊටාම සමීප වෙලා බලනවා කියන අර්ථයෙන්. එතකොට කසිනාදී ධර්ම ඒ ධාන වලදී කසිනාදී අරමුණ ඊට සමීපව දකිනවා. ඒ නිසා ඊයකට ධාන කියලා කියනවා. ආරම්මන උපනිජ්ජායන වශයෙන්. ඒත් එක්කම ලක්ෂණ උපනිජ්ජායන ධාන කියලා කියන්නේ විපස්සනා මාර්ග ඵල ධර්මයන්ට. හේතුව මොකක්ද? ලක්ෂණ සමීපව දකින නිසා. ලක්ෂණ කියලා මෙතන ලක්ෂණ කියලා කියන්නේ මොකක්ද? අනිත්‍ය ආදී ලක්ෂණ. එතකොට මේ අනිත්‍ය ආදී ලක්ෂණ දකින නිසා තමයි මෙතන ලක්ෂණූප නිජ්ජායන ධාන කියලා කියන්නේ. එතකොට මාර්ගසිත් ඵලසිත් වලටත් අපි කියනවානේ ධානසිත් කියලා. ඒ කියන්නේ මෙන්න මේ අර්ථයෙන්. එතකොට මේ දෙකට කියන්නේ දෙවිදියකින්. ධාන කියන්නේ හේතුව. විපස්සනාවේ එතකොට අනිත්‍ය ආදී ලක්ෂණ තමයි සමීපව බලන්නේ. එතකොට විපස්සනාවෙන් උපනිජ්ජායන කෘත්‍ය මාර්ගයෙන් සිද්ධ වෙනවා කියන නිසා මාර්ගයත් ලක්ෂණ උපනිජ්ජායන කියලාම කියනවා. එතකොට මාර්ග සිතේදීත් මේ ලක්ෂණ සමීපව බොහොම හොඳින් දැකීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඵලය ඵලසිත නිරෝධයේ තත ලක්ෂණය. එතකොට තත ලක්ෂණං කියන එක විස්තර කරලා තියෙනවා. අවිනාශ ධම්මස්ස නිබ්බානස්ස අනඤ්‍යතා භාවතෝ අවිපරීත ස්වභාවෝ තත ලක්ෂණං. එතකොට මේ නිර්වාණයේ වෙනස් නොවන ස්වභාවය බලනවා කියන එකයි අර්ථය. තත ලක්ෂණං කියන්නේ ඒ අවිපරීත ස්වභාවෝ කියන එකයි. විපරීත නොවන ස්වභාවය. එතකොට නිර්වාණයේ විපරීත නොවන ස්වභාවය දකින්නවා ඵලසිතින්. ඒ නිසා ඒකත් ලක්ෂණයක් නේ, තත ලක්ෂණය නේ. ඒ නිසා ලක්ෂණූප නිඥාන ධානයක් කියලා කියනවා. මේ අර්ථයේ එතකොට අපි මේ ධාන කතාවේදී කතා කරන්නේ මේ ධාන වර්ග දෙකින් ආරම්මනූප නිඥායන ධාන. මොකද අපි මේ මාර්ගඵල සිත් ගැන නෙවෙයිනේ කතා කරන්නේ, ධාන සිත් ගැන නිසා. ඊට පස්සේ දැන් තව ප්‍රශ්නයක් එනවා. එතකොට මේ ධානය කියලා කියන්නේ අපි කියනවා සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියලානේ කියන්නේ. මේ විදිහට කිව්වම එතකොට ඒ ධානය කියලා කියන්නේ ඇත්තටම මොකක්ද? දැන් උතන ප්‍රශ්නයක් එනවා. එතකොට මේ ධානය කියලා දැන් කිව්වේ මේ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ සහිත ධානය කියලායි කිව්වේ. එතකොට දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා, සදානෝ සපරිජනෝ කියලා අපි උදාහරණයක් පෙන්නනවා. ධනය සහිත පිරිවර ජනයා සහිත මිනිසෙක් ගැන කියනවා. අපි කියනවා සදානෝ සපරිජනෝ සෙට්ටි. ධනය සහිත පිරිවර ජනයා සහිත සිටුතුමා කියලා කිව්වම අපි අර ධනයයි
පිරිවර ජනයායි අයින් කළහම සිටුතුමා කියලා වෙනම කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්නවා. පැහැදිලි. දැන් ධනය සහිත පිරිවර සහිත සිටුතුමා. එතකොට මෙන්න මේ කොටස අයින් කළත් සිටුතුමා කියලා වෙනම කෙනෙක් ඉන්නවා. ධනෙයි පිරිවර ජනෙයි අයින් කළත් සිටුතුමා කියලා වෙනම කෙනෙක් ඉන්නවා. එහෙම ඒකයි මේ කිව්වේ ධනංච පරිජනංච තපෙත්වා අඤ්ඤෝ අපදේශාරහෝ න හෝති නෙවෙයියේ නකාරේ කපා ගන්න යටින් අර තියෙන ඒ පාඩේ තමයි හරි. යට අදෝලිපිය තියෙන්නේ සිංහල 1-2 පොත්වල සහ චට්ට සංගායනා පොත්වලයි සාරත් දීපණියේ තියෙන හෝති කියලා කියන. අන්න ඒක තමයි මෙතන ගැලපෙන්නේ. අර්ථය ගැලපෙන්නේ. ඒ නිසා ඒ නකාරේ කපා ගන්න. ඊට පස්සේ එහෙම වෙන් කරලා කියන්න සුදුසු කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඒක ගලපලා පෙන්නනවා. මේ විදියට විතර්ක ආදී ධර්ම අත්හැරලා වෙන හැබැයි එහෙම පෙන්වන්න සුදුසු කෙනෙක් නැහැ. දැන් විතර්කාදී ධර්මයි දැන් ධානය කියලා අපි කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ආදීන් යුක්ත ධානය. ඉතින් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒ ටික අයින් කළාම වෙනම ධානයක් තියෙනවා. ඒ ටිකෙන් තොර ධානයක්. ඒ ටික වෙනම ධානය වෙනම කියලා එහෙම නැහැ. ඒක ඊට පස්සේ සාධනය කරන්න උපමාවක් ගේන්නේ හරියට සරතා සපත්තිකා සේනා කියලා කිව්වම රත සහිත පාබල සෙනඟ සහිත සේනාව කියලා කියනවා. දැන් මේක එක විදිහේ උදාහරණයක්. ඊළඟට අපි කියන්නේ රත සහිත පාබල සෙනඟ සහිත සේනාව. දැන් මේ ටික අයින් කළොත් එහෙම සේනාව කියන එකේ තේරුමක් නැහැ. ඇයි රතයි පාබල සෙනඟයි මේ ටික එකතු වුණාම තමයි සේනාව කියලා කියන්නේ? අපි දැන් සේනාව කියලා කියද්දි දැන් සේනාවේ කොටස් හතරයිනේ. අපි කියනවා මෙතන කියන්නේ ඇත් අස්ත්‍රිය පාබල කියලානේ. ඇත් අස්ත්‍රිය පාබල සහිත සේනාව කියලා කියනවා. එතකොට දැන් ඇත් අස්ත්‍රිය පාබල කියන කොටස එක පැත්තකට ගන්නවා. එතකොට දැන් සේනාව කියලා වෙනම කෙනෙක් ඉන්නවද? සේනාව කියලා වෙනම දෙයක් නැහැ. අර දේවල් වලින්ම තමයි සේනාව කියන එක හැදිලා තියෙන්නේ. අන්න ඒ විදිහට දැනගන්න කියනවා මෙන්න මේ ධානය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ධානය කියලා කියපුවාම ඒ අංග වලින් තොර ධානයක් නැහැ. ඒ අංගම තමයි ධානය වෙන්නේ. පැහැදිලි නේද? ඒකයි මේ කිව්වේ යම්සේ සරතා සපත්තිකා සේනා කියලා කිව්වම සේනාංගයන්හිම සේනා සම්මුතිය වෙනවා. ඒකට සේනා අංගයන් විතරම තමයි මේ සේනා කියන නාමය ලැබෙන්නේ. එවන් මෙසේ ඉද පංචසු අංගේසු ඒව. මේ ධාන කතාවෙහි අංග පහේම අංගම පහටම තමයි ධ්‍යාන සම්මුතිය කරන්නේ කියලා දැනගන්න. ධ්‍යාන සම්මුතිය තියෙනකොට අංග පහෙන් තොර ධ්‍යානයක් නැහැ. අංග පහම තමයි ධ්‍යානය. කවර පහකද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේවායේහි. එතකොට මේවම තමයි සවිතක්කං සවිචාරං කියපු ක්‍රමයෙන් අංග වශයෙන් කිව්වේ. එතකොට ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මේක ඉතින් ඒකාග්‍රතාවය කිව්වේ නැහැ නෙමේ ධ්‍යාන කතාවේදී. එතකොට එහෙම නොකියු නිසා ඒකාග්‍රතාවේ අංගයක් වෙන්නේ නැද්ද? තංචන එතකොට ඒක එහෙම ගන්න එපා. තංචන එයද නොවේයි. එසේද නොවේයි කියන එකයි. එතකොට ඒ කියන එකත් එහෙම නෙවෙයි කියලා ගන්න එපා. කවර හේින්ද? උත්තත්තායව කියු බැවින්ම. ඒක කියලා තියෙන්නේ අංගයක් කියලා. කොහෙද කිව්වේ? සාපි ඒ ධ්‍යාන අංගයක් විභංගයේ ඥානං इति විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තස්ස ඒකග්ගතා කියලා මෙහෙම කියලම තියෙනවා. යම්සේ සවිතක්කං සවිචාරං කියලා මේ විදිහට සචිත්තේකග්ගතං කියලා මෙහෙම කිව්වේ නැතත් මේ විභංග වචනෙන් සිතේ ඒකාග්‍රතාවයත් අංගයක් වශයෙන් කීවමයි කියන එක දැනගන්න කියලා. පැහැදිලිනේ? ඒක තව ටිකක් ඒ නිසයි කියන්නේ යම් අදහසකින් භාග්‍යතුන් වහන්සේ මේ ධ්‍යාන පාඨය දේශනා කළාද ඒ අදහසම තේනයි භාග්‍යතුන් වහන්සේ විසින් විභංගයේ ප්‍රකාශ කළා කියලා දැනගන්න. පැහැදිලිද? ඒ නිසා ඉතින් ඒ අංගයක් මේකේ තියෙනවාම කියන එක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒක තමයි සමහරව නැත්තම් ඔන්න ওই වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් කොහොම මෙතන ඒකාග්‍රතාවයක් කියලා නැහැ නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒකාග්‍රතාවයේ අංගයක් වෙන්න බෑ මේ ධානයේ කියලා නේද? මේ ප්‍රශ්න අහන අයට ඒකට උත්තර තමයි මේ දීලා තියෙන්නේ. ටිකක් වැඩිපුර වෙලාව ගියා. ඉතින් ටිකක් කීවට කමන්නේ නැති වෙන්නේ. මේ විනාඩි 10කින් කමන්නේ නැති වෙන්නේ. කාටද තියෙන්නේ දන්නේ. ඉදිරියට කියන්න කෙනෙක් නැද්ද? ඒක වෙනම අස්ම කියමුද? ආ පැමිණ යයි කියන ලද්දේ වෙයි. වෙත සම්ප්‍රාප්තව හෝ නිපදවා ඒ ටික පාලියෙන්ම කියන්න. යයි කියනාල ඒටික තේරුම් උපසබ්බ සම්පජ්ජ විහෙරති කියලානේ තියෙන්නේ. පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. උපසම්පජ්ජ කියන්නේ වෙත එළඹ, ඒ ධානයේට පැමිණ කියන එකයි. ඒකයි කිව්වේ සම්පාදීත්වා සම්ප්‍රාප්තව නිප්පාදීත්වා ධානය නිපදවාගෙන කියන එකයි තේරුම. විභංගයේ එතකොට මේක උපසම්පජ්ජ යනු පඨමස්ස ඥානස්ස ලාභෝ, ප්‍රථම ධානයගේ ලාභය ප්‍රතිලාභය පැමිණීම සම්ප්‍රාප්තිය පැහැසීම මනාව පැහැසීම සාක්ෂාත්කරණය උපසම්පදාව යැයි කියනා ලද්දේ. ඒකට ඒ අර්ථ ඔක්කොගෙම කියන්නේ ධානය ලබාගෙන උපදවාගෙන කියන එකයි. ඒකේ තර්ථෙදී මේ විදිහටම දැනගන්න. ඒකේ ගැටුවක් නැතුව ඇති. දැන් නම් තිබ්බත් අහන්නේ. නේද? හරි. ඊළඟ කේදිත් අපි කියමු.
විහාසින්ති බෝධිමණ්ඩේ නිසජ්ජාය සංඝාතේන එරියාපත විහාරේන ඉති උත්තප්පකාරණ සමංගී
උත්ථාන සමංගී හුත්වා
උත්තප්පකාර ඥාන සමංගී හුත්වා අත්තභාවස්ස ඉරියණං වුත්තිං පාලනං යපනං යාපනං චාරං විහාරං අබිනිප්පාදේ සින්ති අත්තු විහාසින් යනු බෝධිමණ්ඩේ නිසජ්ජාය සංඛාතේ නිරියාපත විහාරේන බෝධිමණ්ඩලේහි නිසජ්ජා සංඛ්‍යාතව විරියාපත විහාරණේ යයි ඉති මෙසේ උත්තප්පකාර ඥාන සමංගී උත්වා කියන ලද ආකාරයෙන් ඥාන සමංගී භාවය කියා ඥානයන්ගෙන් යුක්ත වී අත්තභාවස්ස ආත්ම භාවයාගේ ඉරියණං
පැවැත්ම
වුත්තිං පැවැත්ම පාලනං පාලනය යපනං යැපීම යාපනං යාපනය චාරං හැසිරීම චාරය විහාරං විහරණය අබිනිප්පාදේ සින්ති අත්තු අබිනිස්පාදනය
කළෙමි
යනාර්ථයි උත්තං හේතං විභංගේ විහෙරතිති ඉරියති.
ඔව් ඒක මේව කියන්නේ හේතං මේ කාරණය.
හේතං මේ කාරණය විභංගේ විභංගේහි
පාලියෙම කියාගෙන යමු.
විහෙරතිති ඉරියති වත්තති පාලේති යපේති යාපේති චරති විහෙරති තේන උච්චති විහෙරතිති උත්තං
යයි
කියන ලද්දේ වෙයි. කිම්පන කත්වා භගවා ඉමං ඥානං උපසම්පජ්ජ විහාසීති. කිම්පන කත්වා භගවා භාග්‍යතුන් වහන්සේ වනාහි කුමක් කොට මේ ඥාණයට උපසම්පජ්ජ පැමිණ විහෙරණය කළේ දෙයක්. කම්මට්ටානම් භාවෙත්වා කතරං කම්මට්ටානම් භාවෙත්වා.
එතනින් නවත්තන්න.
එහෙම.
කමටහන් වඩායි.
කමටහන් වඩායි කතරං කවර කමටහනක්ද? ආනාපාන සති කම්මට්ඨානං ආනාපාන සති කර්මස්ථානයයි. අඤ්ඤේන තදත්තිකේන කිං කාතබ්බන්ති. අඤ්ඤේන අන්‍ය වූ තං අත්තිකේන
ඒ ධානයක් කැමැතිවන්නහු විසින්
කිං කත්තබ් කාතබ්බන්ති කුමක් කළ යුතුද
යත්
අඤ්ඤේනපි ඒතං වා කම්මට්ඨානං පටවිකසනාදීනං වා අඤ්ඤතරං භාවේ තබ්බං අඤ්ඤේනපි අඤ්ඤයන් විසින්ද ඒතං වා මේ ආනාපාන සති කර්මස්ථානේ හෝ ඒතං කම්මට්ඨානං වා මේ ආනාපාන සති කර්මස්ථානේ හෝ පටවිකසනාදීනං වා අඤ්ඤතරං භාවේ තබ්බං පටවිකසනාදී වූ අඤ්ඤතර වූ කර්මස්ථාන භාවිත
පටවිකසනාදී අතුරින් හෝ
පටවිකසනාදීන් අතුරෙන් අඤ්ඤතර වූ පර්මස්ථානයක් හෝ භාවිතා කළ යුතුය. තේසම් භාවනා නයෝ විසුද්ධි මාර්ගයේ උත්ත නයේනේව වේදිතබ්බෝ. ඒ භාවනා නය විසුද්ධි මාර්ගයේ කියන ලද ක්‍රමයෙන් දත යුතුය. ඉදපන උච්චමානේ අතිභාරියං විනේ නිදානමති. ඉදපන මෙහිවනාහි උච්චමානේ කියන කල්ලි අතිභාරියං විනේ නිදානං හෝති. මේ විනේ නිදානය අතිභාරය බාර දුර කාර්යයක් වන්නේ. තස්මා පාලියා අත්ත ප්‍රකාශන මත්තමේව කරෝමාති. එහෙයින් පාලියා පාලියෙහි අත්ත ප්‍රකාශන මත්තමේව අර්ථ ප්‍රකාශන මාත්‍රේම කරෝමාති කරමු යැයි පඨමඥාන කතා නිට්ඨිත ප්‍රථමඥාන කතා නිමියේය.
ඊට පස්සේ මොකක්ද විස්තර කරන්නේ? උපසම්පජ්ජ විහාසින් කියලා කියන්නේ වාසය කෙලිමි කියන එකයි. ධානයේට සමවැද වාසය කෙලිමි. එතකොට ඒකේ තේරුම වාසය කෙලිමි කියන්නේ බොමෙඩ වැඩ හිඳීම් සංඛ්‍යාත ඉරියව් විහෙරණෙන් කියන ලද ආකාර ඇති ධානයන්ගෙන් යුක්ත වී ආත්ම භාවය ඉරියව් වලින් පැවැත්ම ඒ වගේම වෘත්තිය එහෙම නැත්නම් පාලනය යපනය යාපනය චාරය විහාරය නිපද වීමි කියන එකයි අර්ථය. එතකොට මේ ටික ගැන කියන්නේ ඒ පද සියල්ල ඉතින් සමාන අර්ථවල යෙදෙන පද ටිකක් කියලා කියනවා. ඒ වගේම ඉතින් අදහස් කරන්නේ ඉරියන්ති කිරියන් වුත්තින්ති ආදීනි තස්සේව වේ වචනානි. ඒ පදේටම සමාන පද ටිකක් තමයි මේ පෙන්වුවේ. එතකොට ඒ ඉරියව් පැවැත්ම කියන්නේ වාසය කළා කියන එකයි විහාතින් වාසය කෙලිමි කියන අදහස කියවෙන වචන ටිකක්. ඒ නිසා ඒ කාරණාවම විභංගයේ විස්තර කළා විහෙරතිති කියලා. ඉරියති වත්තති පාලේති අපේති ආපේති චරති විහෙරති තේන ගුච්ඡති විහෙරතිති කියලා ඒ පදය විභංග ප්‍රකරණේ විස්තර කළා ඥාන විභංගයේදී. එතකොට ඒකට සමාන වචන ටිකක් මේ. එතකොට කුමක් භාග්‍යතුන් හන්ද? එතකොට කුමන කටයුත්තක් කරලාද මේ ධානයේට සම්වැදිලා වාසය කළේ? කමඨහන් වඩලා තමයි ධානයේට සම්වැදිලා වාසය කළේ. එතකොට කුමන කමඨහනක්ද? ආනාපාන සති කමඨහන. එතකොට මේ ධානයේකින් ප්‍රයෝජන තියෙන වෙනත් කෙනෙක් විසින් මොකක්ද කරන්න ඕන? අඤ්ඤේනපි අනෙක් කෙනෙකුන් විසින්ද ඒතං වා කම්මට්ඨාන මේ ආනාපාන කමඨාන හෝ පඨවි කසිනාදීනං වා අඤ්ඤතරං. පඨවි කසිනාදී අතුරින් එක්තරා කසිනයක් හෝ භාවේ තබ්බං වෙදිය යුතුය. එතකොට ඒ වගේ භාවනා කරන විදිය ඉතින් විසුද්ධි මාර්ගයේ කියපු ක්‍රමෙම දැනගන්නයි කියනවා නේද? ඉතින් මෙහි මේ විනේදී ඉතින් ඒක කියන්න ගත්තොත් එහෙම ඉදපන වුච්චමානේ මෙහිදී කියන ලබන කල්හි අතිභාරියම් විනේ නිදානං හෝති. ඉතින් විනේ නිදාන ඉතින් ඉවර කරන්න වෙන්නේ නැහැ. බොහොම මේ බරපතල එකක් වෙනවා විනේ නිදානය. තස්මා පාලියා අත්තප්පකාසන මත්තමේව කරෝ. මේ නිසා ඉතින් මේ පෙළේ තියෙන පදවල අර්ථ ටික විතරක් අපි මෙතනදී කියාගෙන යනවා. ඉතින් ඒ භාවනාවන්ට අදාළ විස්තර ටික විසුද්ධි මාර්ගයෙන් බලා ගන්න කියලා මෙතනින් ඒ ටික අවසන් කරනවා. එහෙමනම් ප්‍රථම අධ්‍යාය කතාව අවසන්. එහෙමනම් ඉක්මනට විවේකයක් අරගෙන ආපහු වඩි පොඩි වෙලා උච්චති උච්චති දෙක මිටි එකයි. නෑ එතීතේ දෙක මිටි සමාර්ථ වල කියලා අපි කිව්වේ අත්තනෝ පදයි පරස්ස පදයි. ඉතින් ගච්ඡති කිව්වත් ගච්ඡති කිව්වත් එකයි. හැදිරෙන්න.